හොඳයි, අපි ආසනවලින් නැගිටලා සම්බුද්ධ වන්දනාව කරමු. අද බක්පුර පසළොස්වක පොහෝ දවස, භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරපු තවත් දවසක්. ඒ නාගදීපේට වැඩම කරලා චූලෝදර මහෝදර ඒ යුද්ධය සංසිඳවපු අසිරිමත් දවසක්. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි මහත් කරුණාවෙන් වැඩම කිරීම සම්බන්ධයෙන් සිහිපත් කරමින්, ඒ වගේම පන්සාලි සොසක් උන්වහන්සේ සිදු කරන ලද අපරිමිත දයාපන්න සේවාවට ඒ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පිරු අනන්ත වූ පාරමී ගුණයට මාගේ නමස්කාරය වේවා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුන්දෝ භගවාති. බුද්ධ රතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. ස්වාකාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ උපනයිකෝ පච්ඡත්තම් වේදි ධම්මෝ විඤ්ඤූහෙති. ධම්මරතනං යාව නිබ්බාන සරණං ගච්ඡාමි. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යෝගානි හට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ බාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාරති. සංඝරතනං යාව නිම්මානං සරණං ගච්ඡාමි. වන්දාමි සේතියං සම්මා සම්බුධානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහාබෝධිං බුද්ධ රූපං සකලං සදා මහියංගනං නාගදීපං කල්යාණං පාදලාංචනං නිවාදුහං දීගවාපි චේතියංච මුතියංගනම් තිස්ස මහා විහාරංච බෝධින් මරිච වට්ටියං ස්වර්ණමාලී මහචෛත්‍යං දුභාරාම බයාගිරින් ජේතවනං සීල චෛත්‍යං තථාගාචර ගාමකං ඒතේ සූල සථානානි අහං වන්දාමි සම්මදා ඝනසාරප්පදිත්තේන ඊපේන තමදන්සිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං වන්නගන්ධ ගුණෝභේතං හේතං කුසුම සන්තසින් පූජයාමි මුනින් දස්ස ශ්‍රීපාද සරෝරුවේ සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්දිනා සුගන්දිනාහන් ගන්දේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං ගම්මං සන්න මధుරං සුභං පානීයමේතං භගවා පටිගන්හාතු මුත්තමං බුන්දෝති ලෝක සරණෝ බුන්දෝ සුරියෝ තමුනුදෝ ඒවන්තං සරණං කේමං බුන්දෝ මේ සරණං වරම් ගච්ඡාමි සරණං බුද්ධං නත්ථි මයිහං බයං සදා ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝ සුරියෝ තමුනුදෝ ඒවන්තං සරණං ඛේමං ධම්මෝ මේ සරණං වරම් ගච්ඡාමි සරණං ධම්මං නත්ථි මයිහං බයං සදා සංඝෝ තිලෝක සරණෝ සංඝෝ සුරියෝ තමුනුදෝ ඒවන්තං සරණං ඛේමං සංඝෝ මේ සරණං වරම් ගච්ඡාමි සරණං සංඝං නත්ථි මයිහං බයං සදා නත්ථි මේ සරණං අඤ්ඤං බුන්ධෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් නත්ථි මේ සරණං අඤ්ඤං නංගෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් ජයෝ මුනින් දස්ස සුභෝති මූලේ අහෝසි මාරස්ස පරාචයෝසි උංගෝසයුම් දේව ඝනා සච්චේ ජයස්සු මයිහං සාදු සාදු සාදු. අද බක්පුර බස්ලොස්සක පොහෝ දවසේ දානදායකත්වය දායකත්වයන් සහ දහවල් දානය දායකත්වයන් දරනු ලබන්නේ ශාන්ති අභේවික්‍රම ඒ මහත්මිය අපිට ආරාධනා කරේ මහත්මියත් ඒ වගේම රමණී ගොඩවිතාන මහත්මියත් කියන ඒ පින්වතුන් දෙපළ එයත්තන්ගේ බලාපොරොත්තු වන්නේ අප්‍රේල් මාසයේ ඇතුළත මිය පරලොව ගිය ඒ කුසුම් හේවාවිතාන මෑණියන්ටත් ඒ වගේම කල්යාණවතී හේවාවිතාන මෑණියන්ටත් මියුලින් ඉන්ද්‍රවතී ඉන්ද්‍රාවතී නැන්දාටත් ඒ වගේම පේමරත්න හේවාවිතාන මාතාව ඇතුළු ඒ වංශ පරම්පරාගත සියලුම ඥාතීන් සාංසාරික වශයෙන් සද්ධර්මයේ මුණ ගැසේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, ඒ ප්‍රාර්ථනීය බෝධියෙන් සුවයෙන් නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම අසනීප තත්ත්වයෙන් සිට මේ වන විට සුවය ලබමින් සිටින නිමල් රණසිංහ මහතාටත් කායික මානසික සුවය, දිගාසිරි සම්පත්, තුරුණුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දායකත්වය සඳහා සහභාගී වෙමින් කටයුතු කරන ඒ ගගන, ලහිරු සහ රුවන්යා යන දූපුතුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත්, ඒ වගේම දායකත්වයේ දරූ ශාන්ති අභිවික්‍රම මහත්මියටත්, රමණී ගොඩවිතානයේ මහත්මිය ඇතුළු ඒ හැම දෙනාටමත් තුනුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මෙලොව වශයෙන් සද්ධර්ම අවබෝධය වේවා, ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු කරගන්න ආශිර්වාදය වේවා, ආයුරාරෝග්‍ය සැපවර්ධනය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඇතුළු සහභාගි වෙන හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. ඔබේ දුරකථන එහෙම නිහඬ කරගන්න හැමෝගෙම බලන්න. හිතේ තියෙන විවිධ දෝෂ කහට පසකින්ලා සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන්න ටික වෙලාවක් සංසුන්ව හිත තැම්පත් කරගන්න. කයෙහි සිත පිහිටවාගෙන ආස්වාස ප්‍රාස්වාසෙහි සිත පිහිටවාගෙන හිත සංසුන් කරගන්න තැම්පත් කරගන්න සුළු වේලාවක්. හොඳයි සාදු. 2019 වසරේ 4 වෙනි මාසේ 19 වෙනිදා බක්පුර පසළොස්වක පොහෝ දිනේ අදයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කරලා මේ ශ්‍රී ලක්දෙරණෙහි තිබුණු යම් යුද්ධමය පරිසරයක් සංසිඳවලා මේ රටට ශාන්තිය උදා කරපු සාමය උදා කරපු දවසක් මේ රටේ මොනතරම් දෙවිවරු මොනතරම් ශාස්ත්‍රවරු ඇදහුවත් අපි කවුරුත් දන්නෝ ඒ කිසිම ශාස්ත්‍රවරයෙක් ලංකාවට ආවා කියලා ඉතිහාසයක් නැහැනේ. කිසිම දෙවියෙක් කිසිම ශාස්ත්‍රවරයෙක් ඇවිල්ලා නැහැ. එතකොට අපි ගැන බලපු අපේ දුක සැප බලපු ඇවිල්ලම දෙපා වෙහෙසලා වැඩම කළම දුක සැප බලපු මහා ශාස්ත්‍ර පරම්පරාවක් තිබෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ. ඒ නිසා තමයි මේකට ධර්මදීපය කියලා කියන්නේ. ඒ නිසා තමයි මේක බුදුන්ගේ රට කියලා කියන්නේ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ඒ ගුණ කඳ සිහිපත් කරගෙන ඒ වගේම සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේව සිටියදී ඒ සමයේදී පළවෙනි මහල්ලෙක් ආදී කොට ඇති සතර පෙරනිමිති දකින කල පළවෙනි පෙරනිමිත්ත දැක්කේ මෙන්න මේ අද වගේ බක්පුර පසළොස්වක පොහෝ දවසක. ඒ දැකීමෙන් ජීවිතය පිළිබඳව යම් කලකිරීමකට පත්වුණා. මේ තරුණ කුමාරයගෙන් සංගවල තිබුණේ සතර පෙරනිමිති. එක පාරට මහලු කෙනෙක් දැක්ක දවසේම පුදුම සංවේගයක් ඇති වුණා ජීවිතේට. මෙච්චර දුක්ඛිත මෙච්චර මහලු වෙච්ච මිනිස්සු ඉන්නවා නේද කියන අදහසින් ඒ වගේ කලකිරීමක් ඇති වුණේ. අද වගේ දවසක දැන් කාලේ නම් මහල්ලෙක් දැකලා නෙමෙයි තමනුත් මහලුයි ඒත් කලකිරෙන්නේ නැහැ නේද? තමනුත් මහලුයි. පින්තුනේ මහා ප්‍රඥා බලය මහා පාරමී බලය කියන්නේ ඒකට. ඉතා පොඩි දෙයකින් බොහොම ගැඹුරින් හිතනවා. බොහොම පුංචි දෙයක් ඇති බොහොම ගැඹුරින් හිතලා ජීවිතය කියන්නේ මොකද්ද කියලා ආරම්භයේ ඉඳලා අවසානයට චිත්‍රපටයක් වගේ පේන්න පටන් ගත්තා. ඒක තමයි ජීවිතය පිළිබඳව අවබෝධය. ඒ ආරම්භ වෙච්ච දුකින් නිදහස් වෙන මාර්ගය අප්‍රමාණ දුක් ගැහැට විඳලා ඒ වීරිය අපමණයි. පින්නතුනි මහ පොළව කම්පා වෙන වීරයක් බොහෝම සිලිඳු සලුපිලි දරා සිටීමේ සිද්ධාර්ථ කුමාරයාණන් රළු බොරළු වනයේ ඇවිද ගොසින් පිපාසිතව ආහාර නොමැතිව විඩාබරව අප්‍රමාණ විමුක්තිය සොයා ගැනීම සඳහා විවිධ උපදේශකයෝ ළඟ ශාස්ත්‍රවරු ළඟ වෙහෙස වෙලා ඉලෑට අතින් ගණන් කරන්න පුළුවන් මට්ටමේ ශරීරය වැහැරිලා ඉදිරි පසින් බඩ ඇල්ලුහාම පිටුපස කොඳුනාරිටියේ ඇට හසු වෙන තරමටම ශරීරය පීඩාවට පත් වෙලා
තමාගේ මරණය සිදුවෙනවා කියලා යම් සංඥාවක් පැමිණි නිසා පුතපතේ සඳහන් වෙන්නේ දෙවියෙක් ඇවිල්ල කිව්වා ඔබ මෙහෙම හිටියොත් ඔබට විමුක්තියයි හම්බ වෙන්නෙත් නෑ ඔබ මරණයට පත් වෙනවා කියලා. ආන් ඒක හරියට නුවණින් විමසලා බලලා ඉන් පසුව ආහාර පාන ලබා ගනිමින් මේ කයට දුක් ලබා දීමේ ප්‍රතිපදාව අත්හැර දාන්න ඕන නුවණ වැඩිීමේ ක්‍රමවේදය මම දියුණු කරන්න ඕන කියලා කල්පනා කරලා කටයුතු කරලා අවසානයේත් පින්තුනි පල්ලංකයෙන් වැඩ ඉන්නේ මේ මස් ලේ ඇට නහර මෙතනම සිඳුනාවේ. මේ මම ගැටගහගත්ත මේ කකුල් දෙක, එරමිනිය ගොතාගත්ත මේ කකුල් දෙක මල් ලිහන්නේ නෑ සත්‍ය අවබෝධ වනතුරු. ඔබ කරන කැපවීම වත් එක රොස්සු නහම දුවන කැපවීමක් තිහෙන්නේ. ටෙලිෆෝන් කෝල් එක ආපු ගමන් දුවන කැපවීමක් තියෙන්නේ. බල්ලෙක් බුරන සද්දය ඇහුණත් එළියට බැහැල බලන කැපවීමක් ඔබට තියෙන්නේ. එහෙම නැති අය ඇති. ඒත් බලන්න පිරිනතුනි ලේද ඇටද මස්ද නහරද මෙතන සිඳුනත් මම, මිය ගියත් මම, හිස හත් කඩකට පැලී ගියත් මම නැකිටින්නේ සත්‍ය අවබෝධ කරගන්නවා මිස. ඉතින් මේක කවුරු හරි මෝඩකමට කරන්න යන්න එපා. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මේ දේ කරන්නේ බොහෝ පාරමී බල ඇතුව, අවබෝධය ඇතුව. නැත්තම් වෙන ලෙඩක් හදාගෙන ප්‍රශ්නයක් එන්න ඉඩ තියෙනවා. අපේ උදවිය අගක් මුලක් දන්නේ නැතුව නිකන් එරමිනිහ විතරක් ගොතාගත්තොත්. එනිසා අවබෝධය ඇතුවයි බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයේ ශක්තිය ඇතුවයි ඒක සිද්ධ කරන්නේ. ඉතින් එහෙම අධිෂ්ඨාන බලයකින් ඒ අපරිමිත වටිනාකමකින් යුක්ත මේ ලෝකයේ අතිශය දුර්ලභ වූ ඒ ලෝකෝත්තර සද්ධර්මය අපිට දායාද වුණා. ඒ සම්බුද්ධාලෝකය මුළු මහත් මිහිතලයම හැම ලෝතලයක්ම ඒකාලෝක කරමින් ලෝකයේ පිබිදුනා. මිනිස් ඥානයක දැකිය හැකි, දියුණු කළ හැකි උපරිමය මිනිසකු විසින් මුල්ම වතාවට මේ බුද්ධ කාලයේ, මේ බුද්ධ කල්පයේ අවදි කළා. ඒ උතුම් බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු. ඒ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය මොකක්ද? ඒ පණිවිඩය තමයි පින්නතුනි අපි ළඟ තියෙන අවිද්‍යාව කියන දේ සංසිඳවන එක. අවිද්‍යාව කියන දේ සංසිඳ වීම තමයි ඒ පණිවිඩය. කෙලෙස් සංසිඳ වීම තමයි ඒ පණිවිඩය. කෙලෙස් කියන්නේ, අවිද්‍යාව කියන්නේ තියාගෙන ඉන්න හොඳ දෙයක් නෙමෙයි. ඒ දේ තියාගෙන සිටියොත් එහෙම තියාගෙන ඉන්න කෙනාටම තමයි ඒකේ හිරිහැරය. ඒක තියාගෙන ඉන්න කෙනාටමයි හිරිහැරය, වෙන කෙනෙකුට එහෙම නෙමෙයි. තියාගෙන ඉන්න හොඳ දෙයක් නෙමෙයි. නමුත් අපි ඒව තියාගෙන ඉන්නවා. ඇයි? අපිට ඒක තියාගන්න පුළුවන් කියලා හිතලා තමයි තියාගෙන ඉන්නේ. ඒක අපිට අයිති කියලා හිතලා තමයි අපි තියාගෙන ඉන්නේ. ඒකත් හරියට අර දිනුමක් නැති ටිකට් එක වගේ. දිනුම ඇදපුවට පස්සේ එයා ඉලක්කන් ටික ටීවී එකෙන් දැකලා එයා බලනෝ ගෙදර ඉන්න අනිත් එක්කෙනාගේ ටිකට් වල දිනුම් එහෙම තියෙනවද කියලා හොරෙන්. එයා දෘෂ්ටි අයින් කරගන්න ඒවයි දිනුම් නෑ කියලා. ඒ වුණාට මේ ටිකට් එක ගත්ත කෙනා තාම බලලා නෑනේ. තාම එයා ළඟ වටිනාකමක් නැද්ද? තියෙනවා. අර එයා කිව්වා. ඒත් පිළිගන්නේ නෑ. මම ගිහිල්ලා ඒක බලන්න ඕන. බලන්න ඕන. ඒත් අර හිතේ වටිනාකම තියෙනවා. මෙන්න මේක තමයි අවිද්‍යාව, නොහඳුනනකම, අනවබෝධය තියෙන තාක්කල් කෙලෙස් වල වටිනාකමක් තියෙනවා මේ පුතඥන සත්වයාට. ඒ කෙලෙස් බලවේග තියෙනකොට තමයි පින්නතුනේ පලිගැනීම්, කාලකෝලහල, කේලම් කීම්, ඔය යටි උගුල් ලැබීම්, චරිත ඝාතන, ඔය හැම දෙයක්ම කරන්නේ කෙලෙස් නිසා. කෙලෙස් නිසා කරන්නේ. කෙලෙස් සංසිඳන උතුමෝ දේවල් කළා කියලා අපිට අහලා තියෙනවද? අහලා නැහැ. ඒකට හේතුව කෙලෙස් පදනම් වෙලා තමයි ඔය පාප ධර්ම හැමදේම සිද්ධ වෙන්නේ. ඉතින් මිනිසුන්ට අහිත පිණිස, අනර්ථය පිණිස පවතින මේ ක්ලේශයන් ප්‍රහාණය කරන්න, දුරු කරන්න මෙන්න ලෑස්ති වෙච්ච පිරිසක් ඉන්නවා. සද්ධර්මය ඇසෙනකොට ආරාධනා කළා නොකළා දෙව් බඹුන් පැමිණෙනවා. ඒත්තොත් සද්ධර්ම ශ්‍රවණය කරමින් ඉන්නවා. ඒ වගේම පිරිසුදු සිතෙන් සද්ධර්මය ශ්‍රවණය කරන, ප්‍රගුණ කරන අය දෙවියන් දකිනවා. දැකලා ඒගොල්ලන්ගේ ඒ ආශිර්වාදයත් ඇත්තන්ට ලැබෙනවා. බොරු කරන අය දිහාත් බලලා ඒගොල්ලෝ ඇඟිල්ල දික් කරලා කියනවත් ඇති. අර අහවල් පොටුවේ ඉන්න කෙනා බලනෝ බනහන විදිය. කන් දෙකයි පංචස්කන්ධය නම් පන්සලේ තියෙනවා තමයි. මුලෙයි හිතයි තියෙන්නේ වෙන්න වෙන කොහේද? මෙයා බනහන්නේ සිතෙන් නෙමෙයි පංචස්කන්ධයෙන්. මෙයා නුවණින් නෙමෙයි බනහන්නේ අයෝනිසෝ මනසිකාරයකින්. නුවණ වෙන දිහාවක. ඉතින් ඕකත් දකින්න ඔය දෙවිවරු. එයාටන්ට පේන්නේ හිතනේ. ඔබේ ශරීරය බලන්නේ මේ පුහුදුන් ලෝකේ මිනිස්සු. මූණ බලන්නේ ඔබේ පුහුදුන් ලෝකේ මිනිස්සු. දෙවිවරු, බුදුවරු, ආර්ය ශ්‍රාවකයෝ බලන්නේ ඔබගේ සිත. එහෙනම් ඔබ මුහුණ දෙන්නේ දැන් දෙවියන්ට, බුදුවරුන්ට, ආර්ය ශ්‍රාවකයන්ටයි දැන් ඔබ මුහුණ දෙන්නේ. එහෙනම් ඔබ පිරිසුදුව පැමිණිය යුත්තේ සිතෙන්. සිතෙන් පිරිසුදුව සිටිය යුතුයි. ඒකට කියනවා මනෝ සංවර සීලය. ආන්නේ සීලේ සමාදන්ව මේ වාසය කරන්න ඕන. ඔබට කියන්නේ ආර්ය සීලය. සංස්කෘත සීලයම නෙමේ ආර්ය සීලයෙන් වාසය කරන්න. ආර්ය සීලයෙන් වාසය කරන්න. කොච්චර මේ සිත සිල්වත් කරන්න ඕනද? සෝහාන් මාර්ගස්ථ පලස්ත වෙනකන් සිල්වත් කරන්න ඕන. සකදාගාමි මාර්ගස්ථ පලස්ත වෙනකන් සිල්වත් කරන්න ඕන. අනාගාමි මාර්ගස්ථ පලස්ත වෙනකන් සිල්වත් වෙන්න ඕන. අරිහත් මාර්ගස්ථ පලස්ත වෙනකම්ම සිල්වත් වෙන්න ඕන. සීලය තමයි ප්‍රගුණ කරන්නේ. සීලයයි වඩන්නේ. සීලය වැඩි වෙන්නේ ප්‍රඥාව වැඩි වෙන තරමට. සීලය වැඩි වෙනව ප්‍රඥාව වැඩි වෙන තරමට. සීලය ප්‍රඥාව තියෙන තරමට ලෝකෝත්තර සමාධිය වැඩි වෙනවා. ලෝකෝත්තර සමාධිය වැඩි වෙනවා ප්‍රඥාව සීලය වැඩි වෙන තරමට. ඉතින් මේ සීල සමාධි ප්‍රඥා, එහෙම නැත්නම් ප්‍රඥා සීල සමාධි, එහෙම නැත්නම් සමාධි සීල ප්‍රඥා, සමාධි ප්‍රඥා සීල, හරි මොන කොහොම කිව්වත් මේ තුනම එකට අපි තුල වැඩෙන්න ඕන දෙයක්. ඕක පටලවා ගන්න ඕනේ, තර්කවාද කරන්න ඕනේ. ප්‍රඥා සීල සමාධිද සීල සමාධි ප්‍රඥාද ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා එක රණ්ඩු කරන්න ඕනේ. ওই තුනම අපි තුල වැඩෙන්න ඕන. කොහොමද හිත පිරිසුදු කරන්නේ? කෙලෙස් වලට, අපිරිසුදු දේවල් වලට ඡන්දය ලබා නොදී ඉන්න ඕන. කෙනෙක් ඇහුවොත් ස්වාමින් වහන්සේ පිළිගඳ නැතුව වාසය කරන්නේ කොහොමද? අපිට කියන තියෙන පිළිගඳ දේවල් ගෙදරට ගේන්නේ නැතුව ඉන්න. පිළිගඳ දේවල් කන්නේ නැතුව ඉන්න. පිළිගඳ දේවල් අල්ලන්නේ නැතුව ඉන්න කියලා කියන්න වෙනවනේ. එහෙමද කරන්න ඕන? ඔව්. මේ සිතෙන් අවිද්‍යාව සහගත දේවල් වලට, කෙලෙස් වලට, ලෝභ ද්වේෂ මෝහ වලට ඡන්දය ලබා දුන්නාම මොකද වෙන්නේ? තමා තුළ රජ කරන්නේ කවුද? ලෝභ ද්වේෂ මෝහ. ඔබේ ඡන්දය කාටද ලබා දෙන්නේ? ඔහු තමයි රජ කරන්නේ. රටෙත් හැටි එහෙම තමයි. ඡන්දේ ලබා දීලා ලබා දී ඡන්දේ ලබා දුන්නු කෙනාටම බැන බැන ඉන්නව අවුරුදු 6ෙම. ආයි ඊළඟ කෙනාට ඡන්ද දීලා ඊළඟ අවුරුදු 6ෙත් බැන බැන ඉන්නව. අන්න ඒ වගේ මේ කෙලෙස් වලටත් අපේ මුදවිය ඡන්දේ දෙනවා. ඡන්දේ දීලා ඒ කෙලෙස්ම Tamanට හරි නෑ කියලා බැන බැන ඉන්නවා. එහෙමනම් එතන තියෙන මොකද්ද? අදූරදර්ශී බවක්, අයෝනිසෝ මනසිකාරයක්, යමක උප්පාද තිති බංග කියන මේ තිත්වය දකින්නේ. අපි නම් දන්නවා මනුස්සයෙක් යමක් කියනකොට තුන්වන් සරණින් මේ මනුස්සය මෙහි කියන රිද්මය මේකයි, මේ මනුස්සයගේ කියන්නේ මේකයි, මිනිහා කරන්නේ මේකයි, කිරීමේ ප්‍රතිඵලය මේකයි කියලා වේලාසරින් දකිනවා. බාහිර ලෝකයේ දේශපාලනික වශයෙන් වේවා, ආධ්‍යාත්මික වශයෙන් වේවා, ඔබත් ඒක දකින්න. පුජ්‍යල වශයෙන්ද ඒක දකින්න. මනෝ භාවයේ තුලින්ද ඒක දකින්න. එහෙම නැතුව ඔබට මේ කෙලෙස් වලින් නිදහස් වෙන්න බෑ. උපදිනවා දකින්න ඕන, පවතිනවා දකින්න ඕන, ශ්‍රේ වෙලා යෑම දකින්න ඕන. ඒකෙන් අදහස් වෙන්නේ පින්නතුනේ මෙහෙමයි. යමක් මේ සිතුවිල්ලක් ඇතුව පැවිතිලා යන දෙයක් එහෙම වෙලාවක් දකින්න එක වෙන්න පුළුවන්. ඒකක් දකින්න ඒක හරි. නමුත් ඊට වැඩි දෙයක් මෙතන කියවෙනවා. දැන් අපි මුළු ශරීරය ගත්තාම මේ ශරීරය මගේ කියලා ගත්ත උදාහරණේ අපි ගමු. මේකේ ඇතිවීම සහ ඒකේ පැවැත්ම සහ ඒකේ අවසානය දකින්න නැත්තම් මේ ඇටමස් නහර සහිත මේ ශරීරය දැඩිව අල්ලගන්නවද නැද්ද? අල්ලගන්නවා. හුදෙක් සිතුවිල්ලක පමණක් නෙමේ, මේ රූප ලෝකේ වේවා, ශබ්ද ලෝකේ වේවා, ගන්ධ ලෝකේ වේවා, රස ලෝකේ වේවා, ස්පර්ශ වෙන ලෝකයක වේවා, මනෝ ධාතුවක වේවා, මේ හැම දෙයකම යම් යම් ආයු කාල තියෙනවා. ඒ ආයු කාලයේදී මේ දේවල් වය ධම්මා සංඛාරා බවට පත් වෙනවා. ගිවි ෂය වී නැති වී යනවා. ඒ ගෙවි නැති වී ගිය දවසර නෙමේ අනිත්‍යතාවය තියෙන්නේ, හැම මොහොතකම අනිත්‍යතාවය තියෙනවා. හැම මොහොතකම අනිත්‍යතාවය තියෙනවා, නැති වෙලාවක් නැහැ. දැන් අපි අය නැති වුණාමනේ දෙයකට අනිත්‍යයි කියන්නේ. නැති වුණාම නෙමේ අනිත්‍යතාවය, මේ හැම මොහොතකම අනිත්‍යතාවය තියෙන දෙයක්. ගහක් පැලවෙන මොහොතෙත් අනිත්‍යතාවය තියෙනවා. හොඳින් වැඩෙන වැඩුණට පස්සෙත් අනිත්‍යතාවය තියෙනවා. ගහ මැරිලා දරකෝටු වුණාමත් එතන අනිත්‍යතාවය තියෙනවා. ජීවිතයක ළමයෙක් උපදින මොහොතෙත් අනිත්‍යතාවය තියෙනවා. වැඩෙන කාලෙත් අනිත්‍යතාවය තියෙනවා. තරුණ වියේ මැදි වියේත් අනිත්‍යතාවය තියෙනවා. මරණයේදීත් අනිත්‍යතාවය තියෙනවා. හැබැයි මේ අනිත්‍යතාවයද අල්ලගන්නේ, නිත්‍යතාවයද මේ ලෝකයේ හුදෙක් පුහුදුන් ජනයා අල්ලගන්නේ නිත්‍යතාවය. හැබැයි දුක නිත්‍ය, අනිත්‍යතාවයේ දුක නෑ පින්නතුනේ. දුක නිත්‍ය කර ගැනීම අනිත්‍යතාවයේ ලැබුණොත් ඒක අල්ලගත්තොත් පින්නතුනේ දුක නෑ, දුක සංසිඳෙනවා. අල්ලගන්නේ නිත්‍ය, නිත්‍ය අල්ලගෙන පස්සේ කියනවා දුකයි කියලා. ඔබේ දුක ඔන්න ඔතන තියෙන්නේ. දුකට හේතු වෙන දේම අල්ලගන්නවා, අල්ලගෙන පස්සේ කියනවා දුකයි කියලා. පොඩි පොඩි කාලෙත් යම් යාළුවෝ කට්ටියක් එක සෙල්ලම් කරන්න ගිහිල්ලා ඔන්න කවුරු හරි තල්ලු කොල්ලා හරි වැටෙනවා. වැටුණු පස්සේ අඳාගෙන ඇවිල්ලා අම්මලා තාත්තලාට කිව්වහම ඒගොල්ලෝ දෙන උපදේශය මොකද්ද? මොකද ඔයා ඒගොල්ලොත් එක සෙල්ලම් කරන්න ගියේ. ඒ ඇත්ත තමයි. එතකොට ඇඬිලි නතර වෙනවා. මොකටද ගියේ? ගියා නම් එතෙන් මේ මූණ දෙන්න වෙනවා. හරි. එහෙමනම් ඔබටත් දුක් විඳිනකොට අපිට අහන්න තියෙන්නේ මොකද? මොකටද ඔබ නිත්‍ය කරගන්න ගියේ? මොකටද ඔබ අල්ලගන්න ගියේ? ඒක මනසෙන් අල්ලගන්න ගියාම ඔව් මේ වෙනස් වෙන ලෝකයේ, විභජනය වෙන මේ ලෝකයේ මේ තත්වයට මුහුණ පාන්න සිද්ධ වෙනවා. දැන් මේ අපේ කට්ටිය හොයන්නේ දුකක් නැතුව අල්ලගෙන ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද මෙයා? දුකක් නැතුව විඳින්න පුළුවන් ක්‍රමයක් තියෙනවද මේවා? එහෙම දේවල් නැහැ පිටත. මේ ලෝකේ සතුටට සාපේක්ෂිතව ඒකාන්ත වශයෙන්ම දුක තියෙනවා. සුඛ වේදනාවට සාපේක්ෂිතව දුක්ඛ වේදනාව තියෙනවා. ඔබේ තියෙන මමත්වයේ තරමට ඔබට දුක තියෙනවා. ඔබේ තියෙන තණ්හාවේ තරමට ඔබට දුක තියෙනවා. ඔබේ තියෙන තරහේ තරමට, කේන්තියේ තරමට ඔබට දුක තියෙනවා. කවුරුත් එකතු වෙලා පෙන්නතුනේ එකම මිරිඟුවක් පස්සේ දුවනවා. ඒ මිරිඟුව පස්සේ දුවන දිවිල්ලේ ඉස්සරහින් යනගෙන වෙන්න උත්සාහ දරීමක් විතරයි පින්නතුනි ලෞකික ලෝකේ ජයග්‍රහණය කියලා කියන්නේ. ලෞකික ලෝකේ ජයග්‍රහණය කියලා කියන්නේ මිරිඟුව පස්සේ දුවන කවුරුත් ඉස්සරහින්ම දුවන කෙනා. ඒ කියන්නේ වැඩියෙන් තියෙන කෙනා. තෙන් බුද්ධාදී මහෞත්වමයේ දකින්නේ ඒක හපංකමක් හැටියට නෙමෙයි. මිරිඟුව පස්සේ ඉස්සරහින්ම දුවන කෙනා වෙන්න උවමනාවක් නැහැ. සම්මා දිට්ඨිය ගන්න සම්මා සංකප්පය ගන්න තමයි මේ ඔක්කොම අනුශාසනා ලබා දෙන්නේ. නිවැරදි දැකීම නැතුව නිවැරදි සංකල්පනාව නැතුව පිළිතුරු මේ වැඩේ කරන්න බෑ, මේ අවබෝධය ලබන්න බෑ. දිට්ඨිය සංසිඳෙන්නම ඕන පිළිතුරු. මිත්‍යා සංකල්පනාවෙන් මිදෙන්න මොන පිනුතුනේ සත්‍ය අවබෝධ කරගන්න. මිත්‍යා සංකල්පනා තියෙන්න බෑ සත්‍ය පිහිටවන්න. මිත්‍යා දෘෂ්ටිය තිබියදී බෑ සත්‍ය පිහිටවන්න. හරි කෙනෙක් ඉන්නවා කිසි දෙයකට ආස නැහැ. එහෙම අය ඉන්නවද කෝ බලන්න අත උස්සන්න බලන්න. මම මොහොකටවත් ආස නැහැ. කෝ බලන්න එක්කෙනෙක්වත් ඉන්නවද බලන්න. එහෙම මොහොකටවත් ආස නැති අය නැහැ නේද? හැමෝටම මොනවට හරි ආසයි. ප්‍රතිසතයක් වශයෙන් සියයට 50ක්වත් ඕනම දෙයක නොඇලීම වඩන්න පුළුවන් කියන தත්ත්වෙ ඉන්න ඕන. දැන් ඔන්න බලන්නකෝ හැටි. හරියට අපි ඔය බිස්නස් වලට දානවා මොනවද කට්ටිය මේ මුදල් ෂෙයා කරගෙන බිස්නස් කරනවානේ. එක්කෙනෙක් බිස්නස් එකේ එක එක ප්‍රමාණයේ අයිතිවාසිකම් කියන්නේ 150ක් අයිති අය ඉන්නවා, 120ක් අයිති අය ඉන්නවා, 5ක් අයිති අය, 10ක් අයිති අය ඕම වශයෙන් ඉන්නවා. ඒ බිස්නස් එක වැටෙනකොට අර ෂෙයා කරපු ගානට නේද යාට දුක. 105 අලාභය එයා ඒ ප්‍රමාණය. එයා නම් හිතනවා මම 105යි කමන්නේ, අරයා 150යි, එයාට තමයි මේක තදින් දැනෙන්නේ. අනිත් එක්කෙනා හිතනවා මේ අරයාට 150යි මට 25යි දැනෙන්නේ කියලා හිතනවා. මේකම තමයි පින්නතුනේ මේ ලයිෆ් එක කියන ජීවිතයට අපේ තණ්හාව ශා කරලා තියෙන තරමට තමයි අපිට දුක ලැබෙන්නේ. මේක පුදුම වැඩක්. මේ සංඥාවත් දුක් විඳින්නේ. අපිට ලොකුම තියෙන බැඳීම ලියන්නේ නැතුව වෙන මොන බැඳීමක් ලිහුවත් එච්චරම වැදගත් වෙන්නේ නැහැ නිවනට පින්නතුනේ. අර දේශනාවක් අහන්න ඉන්න පුළුවන් මට්ටමට ඒක උපකාරයක් වෙනවා. ධනය, බලය, නිලය වගේ දේවල් කෙරෙහි උද්දාමයේ මාන උද්දච්චකම් වලින් ඉන්න අය නැති වුනහම, ඒක නැති වුනහම දේශනයක් අහන්න එන මට්ටමට හරියනවා. නමුත් ඒ ඇවිල්ලා අපි ප්‍රධාන බැඳීම ලියන්න ඕනේ තමයි සක්කාය දිට්ඨිය. ඔබේ සක්කාය දිට්ඨිය ඔබට තේරෙනවද? මේ මොහොතේ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබේ සක්කාය දිට්ඨිය මේ මොහොතේ තේරුම් ගන්න උත්සාහ කරන්න.
දැඩි සක්කාය දිට්ඨික ස්වභාවයක් තියෙන මනුස්සයාට පින්නතුනේ මේ සිත ඉලක්ක කරගත්තාම, සිත ඉලක්ක කරාම ඒක හරියට පින්නතුනේ කබලට මේ වතුර දැම්මා වගේ. මේ රත් වෙච්ච කබලකට වතුර දැම්මා වගේ ලොකු විපරියාසයක් සිද්ධ වෙනවා. අත්‍යච කබලකට වතුර දැම්මා විවිධ විපරියාස සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. එක කබල පුපුරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ඕස් ගාලා ලොකු ඇවිලීමක් වෙන්න පුළුවන්කම තියෙනවා. විශාල දුමක් යනවා. ඒ වගේ එක ශාන්තිමත් නැහැ. බොහොම සම්මෙන් ශාන්ත වෙන්නේ නැහැ සක්කාය දිට්ඨි බහුල කෙනෙකුට. ඉතින් ඒකාන්ත වශයෙන්ම සක්කාය දිට්ඨිය දුරු වෙච්ච කෙනෙකුටම තමයි සක්කාය දිට්ඨිය දුරු කරපු කෙනාට තමන්ගේ මමත්වයට අවධානය යොමු කරන්න කියලා කිව්වහම එයාට හසු වෙන්නේ තමන්ගේ මමත්වයේ දුර වූ අවස්ථාව. ධර්මයේ පිහිටා වාසය කරන්න හොඳ අවස්ථාවක්. දුරු වෙච්ච කෙනාට තමන්ගේ සක්කාය දිට්ඨිය අල්ලගන්න කියලා කිව්වහම එයාට අහුවෙන්නේ සක්කාය දිට්ඨිය දුරු වුණු ඒ හිස් තැන අහුවෙනවා. ඒක එයාට ශාන්තිමත් බොහොම සංසුන් දෙයක්. සක්කාය දිට්ඨිය බහුලෝ තියෙන කෙනාට අර සක්කාය දිට්ඨිය අවස්ථාව හසු වෙනවා ඒ ප්‍රමාණය. සක්කාය දිට්ඨියේ ස්වභාවය තමයි පින්නතුනි සක්කාය දිට්ඨි කිසිම කෙනෙකුට යටත් වෙන්නේ නැහැ. අපි සමහරලාට සේවා ආයතන වල අපි හිතනවා මේ අපිට මැඩම් අපිට සර් කියන අය මේ අපිට යටත් වෙලා ඉන්න අය කියලා. අපිට සැරියුත් ගහන අය යටත් වෙලා ඉන්න අය කියලා හිතනවා වෙන්න පුළුවන්. හිතනවා ඒගොල්ලෝ යටත් කියලා. නෑ, මොනම යටත් වීමක්වත් නෑ. නිකන් රැවටෙන්න අවශ්‍යතාවය නෑ වෙනුතුනේ. ඒගොල්ලෝ මොනම යටත් වීමක් නෑ. ඒ කියන්නේ මනසින් යටත් වෙන්නේ නෑ කිසි වෙලාවක. සක්කාය දිට්ඨිය තියෙන මනුස්සය සාධාරණේ වේවා අසාධාරණේ වේවා එයා ඉන්නේ මම යටත් වෙන්නේ නෑ කියන තැන. සක්කාය දිට්ඨිය දුරු කරපු කෙනා ඉන්නේ එතන නෙමේ. මම සත්‍ය අවබෝධ කරගත යුතුයි, සත්‍යයේ පිහිටිය යුතුයි, යටත් නොවිය යුතුයි කියලා නෙමේ ඉන්නේ. සත්‍යයේ පිහිටිය යුතුයි කියන තැන ඉන්නවා. ඔන්න වෙනස. දැන් බලන්න ඔබ ඉන්නේ මම යටත් වෙන්නේ නැහැ කියන තැනද, මම සත්‍යයේ පිහිටිය යුතුයි කියන තැනද? මෙන්න මේ දැක්ම, මේ සංකල්පනාව තියෙන්න ඕන පිනතුනේ. සත්‍ය දකින්න යන කෙනෙක් ළඟ තියෙන්නත් ඕන. සත්‍ය දැක්කහම තියෙන එක එයාට යටත් වෙන එක ප්‍රශ්නෙකුත් නෑ, උසස් වෙන එක ප්‍රශ්නෙකුත් නෑ. එයා සත්‍ය තුල පිහිටිය යුතුයි කියන ස්ථාවරයේ තමයි සිටින්නේ. බලන්න ඔබේ හදවත මනස එතනද ඉන්නේ කියලා. මම මෙහෙමයි හරමයි හරමයි කියලා නෙමෙයි ඉන්නේ. සත්‍ය තුල පිහිටිය යුතුයි. ඔබේ හදවත බලන්න ඕන, හදවතෙහි ස්වභාවය බලන්න ඕන. මේව පිළිපදින්න නැතුව ධර්මය දකින්න බෑ. හිත හදන්න නැතුව, හිත එතෙන්ට සුදුසු තත්ත්වයට ගන්න නැතුව ධර්මය දකින්න බෑ. අර මීටර් 100 ඔලිම්පික් සම්මානයත් ඕන. හැබැයි උදේට නැගිටලා දුවන්න නම් බෑ. එහෙම අයට බෑ. ඒක ඒ සම්මානය ගන්න බෑ. එතෙන්ට ඒ හිත හදන්න තෝ ඒ ගුණය වඩන්න බෑ, ගන්න බෑ. එතෙන්ට ඒ හිත හදන්න ඕන. දැන් මේ හිත හදන තරමට හිතට සහනශීලී කෙනෙක් කැමති වෙන්න ඕන. මේ ලෝකේ හැම දෙයකටම වඩා මට වටින එකම දේ තමයි මගේ
හිතේ සැනසිල්ල සහනය. දුකෙත් ආශ්වාදයක් තියෙනවා. ඒ ආශ්වාදය නිසා තමයි ඒ කොච්චර වුණත් ඒ දුක විඳින්නේ. අර දේශපාලඥයෝ බලය තුළ ආශ්වාදයක් තියෙනවානේ. ඒ ආශ්වාදය නිසා තමයි අප්‍රමාණ දුක් විඳින්නේ ඒගොල්ලෝ. මරාගෙන, වෙඩි කාගෙන, වෙඩි තියාගෙන, මෙරි මෙරි මරණය පෙනෙද්දී ඒවා ගිහිල්ලා ඒවා ලබන්න යන්නේ ඇයි? ඒ දුක ඇතුලේ ආශ්වාදයක් තියෙනවා. එතකොට අපිට එච්චර දෙයක් නෙමේ තියෙන්නේ. සාමාන්‍යයෙන් දරු පවුල හදාගෙන වඩාගෙන ගේ දොර හදාගෙන අර දේශපාලකයෙකුට නටක් අල්ලන ලෝකයක් තිබ්බට අපිට තියෙන්නේ පොඩි දේශපාලනයක්. ලොකු දේශපාලනයක් නෑ. අපිටත් දේශපාලනයක් තමයි තියෙන්නේ, පොඩි දේශපාලනයක්. අපේ පොඩි ව්‍යාපාරයක් තියෙනවා, පොඩි රස්සාවක් තියෙනවා, පොඩි ගේ දොරක් තියෙනවා, පොඩි ජනතාවක් පරිපාලනයක් තියෙනවා. ඒ අපේ දේශපාලනය අපි කරන්නේ කොහොමද බලන්න. අත්හරින්න අවශ්‍යත් නැහැ පින්නතුනේ, අල්ල ගන්න ඕනත් නැහැ. අත්හැරීම කියන්නේ අල්ලා ගැනීම තරම්ම වරදක්. නිවනට ඇත්තට ඔය කතාවේ තියෙන ගැඹුර අර්ථය ඔබට වැටහෙනවාද? අත්හැරීමත් අල්ලා ගැනීම තරම්ම වරදක් කියලා කිව්වම මේක තේරෙනවද? ඔබලන් තේරෙන්නේ නැති අයත් උස්ස තේරෙනයි. පොඩි පොඩි විග්‍රහයක් කරන්න බලන්න. අපි අත්හරින්නේ මගේ කියන ස්වභාවය. දන් දෙන්නෙත් අපි මගේ කියන ස්වභාවය. මම දන් දෙන්නේ මම අත්හරින්නේ මම මේ දේ හදන්නේ මම මේ දේ ගොඩනගන්නේ කියන ස්වභාවයක් තියෙනවා. අන්න ඒ නිසා තමයි අර දානයේදී ඇති වෙන බැඳීම දුරු කරගන්න අනග්ගහිත චිත්තෝ දානන්දයිති. ඒක ගහිත බහ ග්‍රහණයක් නැතුවම දෙන්න කියන වචනය දේශනා කරේ බුදුහාමුදුරුවෝ. හිතේ සැහැල්ලුව වැඩි වෙනවා. හිතේ ග්‍රහණයක් නැතුව දුන්නාම ඒක සැහැල්ලුව වැඩි වෙනවා. පිනටවත් ලෝභ නොකොට දුන්නාම පින මහත්ඵල මහානිසංස වෙනවා. තේරෙනවනේ? අතහරින තරමට ලැබෙන දේ තමයි පින. පිනෙහි හෝ ආසත්ත වුණොත් එහෙම පිනත් හීන වෙනවා. අතහරින්නෙත් මම අල්ලගන්නෙත් මම. ඒ නිසා අල්ලා ගැනීම තරම්ම වරදක් අතහැරීමක්. ඒ ගැනම බොහොම ගැඹුරින් අවබෝධ කරගන්න ඒක තියෙන වපසරය වටපිටාව සාවිනාංශ පොඩි වචනයක් දේශනා කරේ ඒක තේරුම් ගන්න. පුදුම ශාන්තියක් බොහොම සහනයක් දැනෙන්නේ තේරුම් ගත් කල. ආන්න ඒ උදවියට තමයි කළ යුතු සියල්ල කර අවසන් කළ උදවිය කියලා කියන්නේ. ඒක හරියට පරිපූර්ණ කළොත් එහෙම අන්න අරිහත්ත්වය එතන තියෙනවා. කළ යුතු සියල්ල අවසන් කළ තැනත්තා. දැන් වැඩේ ඉවරයි. අතහැරලත් ඉවරයි, අල්ලගෙනත් ඉවරයි. ඔය දෙකනේ කර කර හිටියේ. ඉතින් එතන එක ඉවර වෙලා නැත්තම් තාම අල්ලගනිමින් නැති, එහෙම නැත්තම් තාම අතහරිමින් නැති. මෙන්න මෙතෙන්ට මනස ගෙන ඒම තමයි වඩා වැදගත්. ඔබට අයිතියක් නෑ අත්හරින්න. දැන් ඔබට අයිතියක් තියෙනවද මේ පන්සලේ තියෙන මොනවා හරි තව කාට හරි දෙන්න? අයිතියක් නෑ. ඒ මොකද කියලා අහුවාම, ඒව ඉතින් මගේ දේවල් නෙමෙයි, මේ පන්සලේ දේවල්, ඉතින් මං කොහොමද මේ එක එක්කෙනාට දෙන්නේ ඒවා කියලා කියනවා නේ. ඒ වගේම මේ සෝබාදහමේ දෙයක් තමයි අපි තව කෙනෙකුට දෙන්නේ. එතකොට සෝබාදහමේ අයිතිකාරයා ඉන්නවනේ. සෝබාදහමේ අයිතිකාරයා විලාන කාටද දෙන්නේ? මේ අපි අහවල් කෙනාට දෙන්න යන්නේ මේක. කාගේ දේවල්ද? ඒවල සෝබාදහම කියනවා. නිකන් ඉන්න ඕවා මගේ දේවල්, ඔයා කරදරයක් නැතුව ඉන්න, කලබල වෙන්නේ නැතුව ඉන්න, ඕ මගේ දේවල්, ඕව කාටවත් දෙන්නයි තියා නෑ කියලා සබඳහම කතා කරනවා. දැන් ඔබේ දේවල්ද ඔබ දන් දුන්නේ? නෑනේ. සබඳහමේ දෙයක් තමයි දන් දෙන්නේ. අපි ලේ දන් දුන්නා. මගේ ලේ කියලා. මගේ ලේ කොහෙද? වකුගඩු දන් දෙනවා. මගේ වකුගඩු දන් දුන්නා. මට කොහින්ද වකුගඩු? කෙස් දන් දෙනවා. මගේ කෙස් දන් දුන්නා. කොහෙද මට කෙස්? අනුන්ගේ ශරීරයේ වෙහෙසවා අනුන්ගේ දේවල් හරි හම්බ කරනවා, අනුන්ගේ දේවල්ම ලබනවා, අනුන්ගේ දේවල්ම ආයි දෙනවා. සුබාදහම කිසි විටක කිසිම දෙයක් ගැන අපිට අයිතියක් ඔප්පුවක් ලබා දෙන්නේ නැහැ. භාවිතාවට අවසරයක් ලීලත් නැහැ. අපි අවසරයක් නැතුව භාවිතා කරනවා. මොකද අවසර අරන් හුස්ම ගන්න නැහැනේ අපි. අවසරයක් නැතුව හුස්ම ගන්න. අවසරයක් නැතුව වතුර බොන. අවසරයක් නැතුව ආහාර පාන ගන්න. අවසරයක් නැතුව ගස් කොළන් කපලා දාන. කෝ ඔබේ ලයිෆ් එක, කෝ ඔබේ ජීවිතය, කෝ ඔබ, කෝ ඔබ මට සොයා දෙන්න. ඔබ දැන්වීමත් දයා දා යුත්තේ පත්තරේ මට මාව සොයා දෙන්න. අවසාන වරට දකින්න විට ඔහුට ඇස් දෙකක්ද, කන් දෙකක්ද, නාසයක්ද, කටක්ද, අත් දෙකක්ද, කකුල් දෙකක්ද, උඩා උසාඩි පහයි අඟල් හතරක්ද, යුක්ත උඩුකයට වස්ත්‍රයක්ද, යටකයට වස්ත්‍රයක්ද තිබුණා. අවසන් වරට දකින විට මට මාව සොයා දෙන්න. මේ අත්හැරීම ඔබට කරන්න ශක්තිය තියෙනවා නම් ඔබට නිවන් දකින්න පුළුවන්. මේක තමයි ඇත්ත කතාව. මේ ඇත්තට මුහුණ දෙන්න ඇයි අපි බය? අල්ල ගැනීමේ සුළු ආස්වාදයක් තියෙනවා. ඒ වගේ බරපතල ආදීනමයක් තියෙනවා. එම නිසා කුඩා ආස්වාදයක් තුළ බරපතල ආදීනවයක් ලබනවට වැඩිය හොඳයි නේද සත්‍යයට මුහුණ දීම? සත්‍යයට මුහුණ දීම. තේරුම් ගත්තාම කිසි දෙයක් අත්හරින්න ඕනක් නැහැ, කිසි දෙයක් අල්ලගන්න ඕනක් නැහැ. තේරුණා නේද? අර මේ අර හාමුදුරුවන්ගේ චරිත මතක් වෙන්නේ. ඒක බරපතල සිද්ධියක් එක්ක තියෙන චරිතයක් නිසා අර මහායාන කතාවක් තියෙන්නේ. එක හාමුදුරු කෙනෙකුට, ඒ මහායාන සායින් වහන්සේ කෙනෙකුට ආරණ්‍යයේදී ඒ පළාතේ ගෑනු ළමයෙකුට ළමෙක් හම්බ වෙන්න හිටියා. මේක බරපතල සීන් එකක් නිසා හොඳට ක්ලික් වෙනවා, තේරෙනවානේ. එතකොට කිව්ව ගහනකොට කාගෙන්ද මේ ළමයා? එතකොට කිව්ව හාමුදුරුවන්ගෙන් කියලා. ඊට පස්සේ ඉතින් මුකුත් කරන්න බෑ. පන්තලේ හාමුදුරුවනේ සද්ද නැතුව හදලා වැඩුණාට පස්සේ ගිනින් දුන්න වෙන්න හාමුදුරුවන්ගේ ළමයා ඔන්න තියාගන්න කියලා. හාමුදුරු ඉතින් හොඳයි කියලා බාරගත්තා. දැන් මේ බලන්න ස්වභාවය තුළ ජීවත් වෙන හිමිනමක්ගේ තියෙන දර්ශනය. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ ආයි අර හිටපු මව්පියෝ මේ නැති වෙලා ගියාට පස්සේ මේ අර ළමයාගේ අයිතිකාර අම්මයි තව මිනිස්සෙකුයි ඇවිල්ලා ඔය ළමයා දැන් අපිට ඕන කියලා ආයි ඉල්ලුවා. ආ හොඳයි කියලා ළමයා දුන්නා. දැන් මේ ස්වභාවයක් තුළ පැවැත්ම නිසා තමයි මේ බාර ගැනීම සිද්ධ කරෙත් ඒකයි මේක ලබා දීම සිද්ධ කරෙත් ඒකයි. හැබැයි එතන බාර ගන්න කෙනෙක් හිටියෙත් නැහැ, ආය දෙන්න කෙනෙක් හිටියෙත් නැහැ. බාර දුන්නු අයට නම් බාර දෙන කෙනෙක් හිටියා, බාර ගන්න කෙනෙක් හිටියායි. දැන් බරපතල සිද්ධියක් නේ ජීවිතයක කෙනෙකුට සාමාන්‍යයෙන් හම්බ වෙන බරපතල සිද්ධාන්තයක් ඕක. එතකොට මේ බරපතල සිද්ධාන්තයක් තුලින් ඕක තේරුම් ගන්න. එහෙමනම් උන්වහන්සේලාගේ ජීවිතය ගලා යෑමට ඉඩ හැරලා තිබිලා තියෙනවා. දැන් ඕකමනේ අර නේද කිංචි මාණිකාව ඇවිල්ලා කතා කරද්දිත් ඕකම තමයි තිබ්බේ. නැගණිය ඔබ දනී මා දනී ගුවම් බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කරෙත් නැ, අනුමත කරෙත් නැ. ඒක නැගණිය ඒක ඔබ දනී මා දනී එච්චරයි. බලන්න ස්වභාවයට ඉඩ දීලා තියෙනවා. කට්ටිය බුදුහාමුදුරු විශ්වාස කරා, කට්ටිය බුදුහාමුදුරුව විශ්වාස කරා. තේරුණා නේද? කට්ටියක් විශ්වාස කරා, කට්ටියක් අවිශ්වාස කරා. එහෙන ඒ නිසා මේ ආර්ය ධර්මයේ තේරුම් ගත් උතුමන්ගේ ප්‍රශ්න හරිම ස්වභාවිකව තමයි විසඳලා තියෙන්නේ. හරිම තැම්පත්ව ගලාගෙන යන ආකාරයට තමයි ඒක විසඳලා තියෙන්නේ. දැන් ඔබ හොඳ කෙනෙක්, මමත්වයෙන් යුක්ත හොඳ කෙනෙක් වෙලා ඉන්නවා. ඒක බරපතල සිද්ධියක්. මමත්වයෙන් යුක්ත හොඳ කෙනෙක් වෙන්න උත්සාහ කරන කෙනෙකුට ලොකු නරක චෝදනාවක් කරන කවුරු හරි. මොකද කරන්න පටන් ගන්න ඊළඟට? වෛරය කරන්න පටන් ගන්නවා. මම බොහෝම අමාරුවෙන් හදාගත්ත නම, මම බොහෝම අමාරුවෙන් මේ වර්ධනය කරගත්ත මේ මගේ ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය නැති කළා කියලා වෛරයක් කරාවි. කොහොම වෛරයක්ද? ඒක අමුතුම වෛරයක් වෙයි. ඒක නේද ලෝකෙ වෙන්නේ? ආන්න එතනම නා හොඳම කෙනා නරකම කෙනා බවට පරිවර්තනය වෙනවා. හොඳම කෙනා නරකම කෙනා බවට පත් වෙනවා. මෙන්න මේ චිත්තාවේගයේ තියෙන්නේ අර මමත්වයේ තුලමයි. එහෙමනම් හොඳ ඉන්නෙත් මමත්වයේ තුල, දන් දෙන්නෙත් මමත්වයේ තුල, හොරකම් කරන්නේ මමත්වයේ තුල, බොරු කියන්නේ මමත්වයේ තුල, කේලම් කියන්නේ මමත්වයේ තුල, කපටිකම් කරන්නේ මමත්වයේ තුල, තණ්හාව ඇති කරගන්නේ මමත්වයේ තුල, ඉරිසියාව ඇති කරගන්නේ මමත්වයේ තුල. අපි ස්වභාවිකයි. කොච්චර අස්වාභාවික වුණාද කියලා කියනවනම්, ස්වභාවිකත්වය කියන්නේ මොකද්ද කියලා අඳුන ගන්න බැරි මට්ටමට අස්වාභාවික වුණා. සුදු ඇඳුමකට වර්ණ ගහන්න පුළුවන්, ඒක සුදු ඇඳුමක්ද කියලා හොයාගන්න බැරි තරමට. දැන් මේ අපේ සිවුරු ගමනකෝ, මේ සිවුරු පෙන්වතුන මේ සුදු වස්ත්‍ර එන්නේ. ඉතින් සුදුද කියලා හොයාගන්න බැරි වෙන තරමට මේකේ කහට පොඟවනෝ, වර්ණ පොඟවනෝ. ඊට පස්සේ වර්ණවත් වෙලා ඕකම තමයි මනසට වෙලා තියෙන්නේ. ප්‍රභාස්වරකම හොයන්න බැරි විදියට, ප්‍රභාස්වරකම හොයන්න බැරි තරමට අස්වාභාවික වුණා. ඉතින් මේච්චර දේශනාවල් කරන්න පිරිනොතන මේවා අවබෝධයෙන්ම ප්‍රහාණය විය යුතු නිසා, මේ කිසිම නුවණක් වඩන්න නැතුව, ඥානයක් ඇති කරන්න නැතුව පිරිනොතුන්ගේ මොලේ ඇතුලේ අපිට කියන්න පුළුවන් අහවල් අරමුණේ ඉන්න, අහවල් ඉරියව්වේ භාවනාවේ දෙන්න, අහවල් දේ මෙනෙහි කරමින් ඉන්න කියලා මොනවා හරි සරල සිද්ධාන්තයක් දෙන එක මටත් ලේසියි, ඔබටත් ලේසියි. නමුත් ඒ තුලින් නිවන් දකින්නේ නම් නැහැ. මේ සිත ලිහිසියෙන් දෙයක් අත්හරින්නේ නැහැ පිනතුනේ. සාධාරණ උසාවියක් වගේ තමයි. ඈ ලේසියෙන් දෙයක් තීන්දුවක් ගන්න බෑ. ඒකට බොහෝම සාක්ෂි සාධක කරුණු තියෙන්නට ඕන. එනිසා මේ සිත අවිද්‍යාවෙන් බැඳුනා. අවිද්‍යාව ආධ්‍යාත්මයට තහවුරු කොට පෙන්වන තාක්කල්, ඒ කියන්නේ අපි ඉතින් පෙළඹෙන්න ඕන. අපේ ආධ්‍යාත්මයට මම මගේ ආධ්‍යාත්මයට සත්‍ය පෙන්වා දිය යුතුයි කියන තැන තමන් ඉන්න ඕන. දැන් හැබැයි තමනුත් ඉන්නවා සත්‍ය පෙන්වා දිය යුතු නැහැ. මම අසත්‍යම පෙන්වා දිය යුතුයි කියන තැන කෙනෙක් ඉන්නවා. මමත්වයේ දුරු කළ යුතු නැහැ. මම මමත්වයේම වර්ධනය කරගත යුතුයි කියන තැනක කෙනෙක් ඉන්නවා. එතකොට එයාට පුළුවන් අපිට සත්‍ය උගන්වන්න. කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙන්න ඕන. මම සත්‍ය දැනගත යුතුයි. සත්‍ය සිතෙහි තහවුරු කළ යුතුයි. අවිද්‍යාවෙන් මා නිදහස් විය යුතුයි. මේ පීඩනවලට ප්‍රශ්නවලට හේතුන් මම සොයාගත යුතුයි කියන තැන ඉන්න ඕන. තමා විසින්ම ඡන්දය දෙන්න ඕන. දැන් නිවනට ඡන්දයක් තියෙනවා. කෙලෙස් වලට ඡන්දෙත් තියෙනවා. කෙලෙස් වලට වීරියකුත් තියෙනවා. නිවනට වීරියකුත් තියෙනවා. කෙලෙස් වලට සිහියකුත් තියෙනවා. නිවනට සිහියකුත් තියෙනවා. ඔය හැම එකේම පින්තුන දිත්වය තියෙනවා. නිවන් මගට පැහැදිලි කරන්න ඒ කරුණු ටික ගන්නෙත් ඒ කෙලෙස් වලට මිනිසුන් ලබා දීපු ඡන්දයම කැමැත්තම අනිත් පැත්තට සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. ඒක නිවන් අවබෝධ කරගන්නවා කියන මාතෘකාව යනවට වඩා ලේසි, හොඳයි, නිවැරදි, ශක්තිමත් මම සත්‍ය අවබෝධ කරගන්න ඕන කියන කිං සත්‍ය කවෙසි මම කුමද්ද සත්‍ය කියලා හොයන්නේ කියන තැන හිටියොත් ලේසි. නිවන් දකින්න කියලා කිව්වොත් සමහර විටක මේ අර බුද්ධාගමේ විසින් නිර්මාණය කරන ලද නිවන හොයන්න ඉඩ තියෙනවා. සත්‍ය අවබෝධ කළ යුතුයි කියන තැන සිටියොත් අන්න ඔබ මැදහත් සිතින් සත්‍ය දකින්න පුළුවන්කම ලැබේ. එවිට ඒකේ ආගමික පසුබිමක් නැහැ. සත්‍ය දකේ. සත්‍ය හැම දෙනාටම අවශ්‍යව නැහැ පිනතුනි. තාම සුළු පිරිසකට විතරයි සත්‍ය අවශ්‍ය. දුක් විඳින්න අකමැති අය, අපාය යන්න අකමැති අය, පෙරේත ලෝකෙට යන්න අකමැති අය, යක්ෂයෝ වෙන්න, තිරිසන් සතුන් වෙන්න, නයි පොළොංගු වෙන්න අකමැති අය ඉන්නේ ටික දෙනයි. අනිත් අය ඔක්කෝම අර නිරේගාමී පාරමිතාවක ඉන්නේ. දැන් මේ ඉපදිච්ච සසරේ සමහර අය පුරුදු කරන තිරිසංකාම්. ඒ කියන්නේ බලුගති තිරිසංකම පුරුදු කරනවා. තිරිසංකම පුරුදු කරන ඔය හැම කෙනෙක්ගේම ආයි කතාව මොකද්ද? තිරිසනෙක් වෙලා තමයි උපදින්නේ. යක්ෂ ගති පුරුදු කරනවා. යක්කු වගේ ඉන්නේ. එතකොට මරණයෙන් පස්සේ කොහෙද යන්නේ? ඕ අදුෂ්‍යමාන හෝ ෘෂ්‍යමාන යක්ෂාත්ම ලබනවා. ඔබේ ඔය චරිතෙම ඔබට ලබනාත්මෙත් හොඳයිද? ඔබේ ඔය පිරිමි ගතියෙම ලබනාත්මෙත් ඔය පිරිමි ගතියෙම හොඳයිද? ඔබේ ඔය ගැහැණු ගතිය ලබනාත්මෙත් ඔය ගැහනු ගතියම හොඳයිද? ඔබ මේ ආත්මේ විඳින ඔය දුක් ටික ඔය විදියටම ලබන ආත්මෙත් හම්බ වුණාම ඔබ සතුටුද? යම් ස්ථාවරයකට පරිවර්තනය වෙන්න පුළුවන් හොඳම අවස්ථාව මිනිසත් බව. ඒ නිසා මිනිසත් බවද මේක හරියට තේරුම් ගන්න. අතහරින තරමට මමත්වයේ වැඩෙනවා, අල්ලගන්න තරමට මමත්වයේ වැඩෙනවා. ඔව් හොඳට තේරෙනවාද? ඇත්තටම අත්හරින්න දෙයක් තියෙනවයි කියලා හිතන තැනම තියෙන්නේ මමංකාරයක්ද නැද්ද? මමංකාරය. ඒ කියන්නේ එයා තාම මට දෙයක් අයිති කියන සංඥාව පදනමෙන්මයි අතහරින්නේ. ඒක මහත්මයෙක් ඇවිල්ලා දවසක් මට කිව්වා, මේ ස්වාමීන් වහන්සේ මේ පන්සල් අරව මේවා යාන වාහන ඌව මේ අලියමලා කෙළ පිටක්සේ අත්හරින්න කියලා කිව්වා. මං ඉතින් බැලුවා, බලන්න මං කව මහත්තයා ඉතින් අත්හරින්න දෙයක් නැහැ, මං අතහැරලා තමයි ඉන්නේ කියලා. එයා බල්ල එයා හිතුව මම මේවා අල්ලන් ඉන්නවා ඇති කියලා. වෙන කෙනෙක් එන්නේ ඔක අත්හරින්න ඕන හරේ මෙහි කියන තැනට නෙන්නේ. ඉතින් මං බැලුවා අල්ලගෙනද මම ඉන්නේ කියලා බලන්න එපේ. බැලලා මං කිව්වා නෑ, මං අත්හැරලා තමයි ඉන්නේ, මං අල්ලගෙන නෑ. දැන් මං එහෙම උත්තරයක් දුන්නට පස්සේ ඉතින් මාව එළියට කුටියෙන් එළියට ආවා. එළියට ඇවිල්ලා පාර එයාගේ වාහනේ නතර කරලා තිබ්බා. එයාගේ අලුත්ම වාහනේ, ඉටිකොළ තාම කඩලත් නෑ වාහනේ, අලුත්ම සුපිරි ජීප් එකක්. ඉතින් මේක තමයි ස්වයිනස් මගේ අලුත් වාහනේ කියලා කෙඹුරු හඩෙන් කිව්වා. ඉතින් ලොකු මහත්මයෙක් ඉස්සරහා මේ කැබින් එකේ පිස්තෝලෙත් තියාගෙන හිටියා. අනෙක් එක මේක කරලා ඉතින් පෙන්නවා. ඉතින් මේ කිව්වාම ඉතින් මාත් එතුමාට කිව්වා, ඔබතුමත් ඉතින් මේ කළු විමලා කෙළපිටක්සේ අත්හරින්න කියලා. එතකොට ගැස්සිලා ගියා. ඉතින් මට කිව්වද මම මේක ඔබතුමා මේ කළු විමලා කෙළපිටක්සේ අත්හරින්න මේවා. අතහැරීමේ වාසය කරන්න. මේ අතහැරීම බුදුහාමුදුරුවෝ හරි උපමාවකින් දේශනා කළා තියෙනවා. මේ අතහැරියාම පින්නතුනි අවබෝධයෙන් යුක්තව ඒ උතුම් ආර්ය මාර්ගයේ පසක් කරගත්තාම තියෙන වාසය තමයි ඔය ගී තෙල් හරි පොල් තෙල් හරි මේ තෙල් වර්ග වතුරෙහිකට දාලා කොච්චර දිය කරන්න හැදුවත් මේ වතුරයි ඒ තෙලුයි මිශ්‍ර වෙනවද? මිශ්‍ර වෙන්නේ නැහැ. තෙල් ටික වෙනම තියෙන ඔහොම කැටි ගහලා වතුර ටික වෙනම. ආන් ඒ වගේ තමයි පිනුතුනේ මේ ආර්ය ධර්මය අවබෝධ කරගත්තට පස්සේ එයාට මොන දේ තිබුණත් නැතත් ඒ කිසි දෙයක් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. ඒ හිත පිටින් බලන කෙනෙක් හිතුවට ඒක අල්ලගෙන ඉන්නේ කියලා එහෙම එකක් නැහැ. ඒක අල්ලගන්න බෑ. ඒ අල්ලගන්න කෙනෙක් නැති බවත් අල්ලගන්න දෙයක් නැති බවත් තමයි මුලින් උපුටා උදුරා දමන්නේ. මුලින්ම උදුරා දමනවා. ඒක අල්ලගන්න කෙනෙක් ඇත්තෙත් නැහැ, අල්ලගන්න දෙයක් ඇත්තෙත් නැහැ. මම කියන දේකුත් නැහැ, මගේ කියලා දේකුත් නැහැ කියන චිත්තේ යථා අවබෝධයෙන් උදුරා හරිනවා. ඒකයි රහස. ඊට පස්සේ උන්වහන්සේලාට අත්හරින්න දෙයක්වත් නැහැ, අල්ලගන්න දෙයක්වත් නැහැ. බුදුහාමුදුරුව අත්හැරියෙත් නැහැ, අල්ලගත්තෙත් නැහැ. බුදුහාමුදුරන්ගෙන් මේ අහනවා ඇවිල්ලා දවසක් මේ කොසල් මහ රජතුමා මේ ඔබ වහන්සේ දුකින්ද වාසය කරන්න කියලා අහනවා. ඇයි මේ හුදකලාවේ ඉන්නේ, තනියෙන් ඉන්නේ? ඉතින් ඔබ වහන්සේට මේ හුදකලාවේ පාළුවක් එහෙම දැනෙන්නේ නැද්ද? දුකින්ද ඔබ වහන්සේ ඉන්නේ කියලා අහනවා. ඉතින් යාළුකමට අහනවා. යාළුවනේ රජවරු හැටියට ඇව්වාම ඉතින් එහෙම අහන්නත් ඕනනේ. වහන්සේ කිරේ මොනෝ නැති වුණාටද මම දුක් වෙන්නේ? මොනවා නැති වුණාටද මම දුක් වෙන්නේ? මොනවද නැති වෙන්න තියෙන්නේ? ඉතින් පිටින් බැලුවාමයි ඉතින් රජකම තිබ්බා, ඒක ගන්න තිබ්බා. නැත්තම් මොනෝ මොනෝ හරි සක්විති රජකම හරි ගන්න. මොනෝ නැති වුණාටද බලන්න බුදු කෙනෙක්, මොනෝ නැති වුණාටද මං දුක් වෙන්නේ? ඊට පස්සේ අහනවා මේ බුදුරජාණන් වහන්සේ සතුටෙන්ද වාසය කරන්නේ, ප්‍රීතියෙන්ද වාසය කරන්නේ කියලා. එවිට ලබා දෙන උත්තරෙත් ඔබ හිතනවට වඩා ටිකක් වෙනස්. කෙනෙක් කියන්න පුළුවන් ඔව් මං හරි සතුටෙන් ඉන්නේ කියලා. නෑ, එහෙම උත්තරයක් නෙවෙයි බුදුහාමුදුරු ලබා දුන්නේ. බුදුහාමුදුරු ලබා දෙනවා කුමක් ලැබුණාටද මම සතුටු වෙන්නේ. කුමක් ලැබුණාටද මම සතුටු වෙන්නේ? බුදු කෙනෙක් යම් ආකාරයකට සතුට ප්‍රකාශ කරපු අවස්ථා තියෙනවා. ආනන්ද මේ බලන්න බොහොම රමණීය වනයක් කැලෑවක් කියලා වගේ කියපු අවස්ථා තියෙනවා. ඒ වුණාට ඒක බුදු කෙනෙක්ගේ අපූර්ව විශයක්, ඒ පුහුදුන් ස්වභාවයකින් කරන ප්‍රකාශයක් නෙමෙයි. හොඳ නරක ස්වභාවයන් විග්‍රහ කරපු අවස්ථා තියෙනවා. නමුත් කුමක් ලැබුණාටද මම සතුටු වෙන්නේ? එහෙනම් පින්නතුනි, බුදුහාමුදුරුව දෙවුරම් වෙහෙරේවත්, පූර්වාරාමේවත්, විලුවනාරාමේවත් මොකක්වත් බාරගෙන නැහැ. තේරෙන්නේ? ඉතින් මම මේක අල්ලගන්න ඕනද? කෙනෙකුට දන් දෙන්න කෙනෙකුට අල්ලගන්න බෑ. අල්ලගත්තත් උප්පරිම කෙනෙකුට අල්ලගෙන ඉන්න පුළුවන් අවුරුදු 100යි. ශරීරේ හරි අල්ලගෙන ඉන්න පුළුවන් 100යි. දුන්නත් ගත්තත් ඔච්චරයි කාට වුණත්. එහෙනම් බුදුහාමුදුරුව මේ කිසිවක් බාරගෙන නැහැ. කුමක් ලැබුණාටද සතුටු වන්නේ? ඉතින් අපිත් ඔහොම හිතන්න පුරුදු වෙමුකෝ. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ බුදුහාමුදුරුව දැක්ක විදියට දකින්න උත්සාහ කරන, බුදුහාමුදුරුව හිතපු විදියට හිතන්න උත්සාහ කරන, බුදුහාමුදුරුව කතා කරපු විදියට කතා කරන්න, පියනඟපු විදියට පියනගන්න අපි උත්සාහ කිරීම තමයි සරණං ගච්ඡාමි කියලා කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා. ඒ වුණාට බුදුන් සරණ යන්නේ තමන් යන විදියට තමයි යන්නේ නේද? බුදුන් රජාණන් වහන්සේට අනුකූල ගමනක් යනවා කියලා පොරොන්දුවනේ වෙන්නේ. මිනිස්සු කරන්නේ ඒකද? බුද්ධං සරණං ගච්ඡාමි කියලා තමන්ට ඕන විදියට යනවා. දැන් ඔබේ චින්තනය, ඔබේ වචනේ යන්නේ බුදුහාමුදුරුවන්ගේ ක්‍රමයටද, මම ආයනේ ක්‍රමයටද, මම කියන රහවල් පුජ්‍යලයාගේ ක්‍රමයටද? අන්න වැරදිච්ච තැන. බුදුහාමුදුරුවෝ කියනවා මම කුමක් ලැබුණට සතුටු වන්නද කියලා. ඔබ වහන්සේ දුකත් නැතිව සතුටත් නොමැතිව වාසය කරනවද කියලා අහනවා. මහරජ ඔබ නෙවෙයි, මම දුකක් නැතුව සතුටක් නැතුව නිරාමිස සෝයෙන් වාසය කරන, නිරාමිස සතුටින් වාසය කරන, නිරාමිස සැපය. ආමිස සැපත් තියෙන ලෝකේ නිරාමිස සැපත් ලැබුණනම් ආමිස, දුක නම් ඒත් ආමිෂය නිසාම තමයි. දුක තියෙන්නේ ආමිෂයත් නිසා නේද? මොකද දුක? අහවල් දේ නැති නිසා, නැතිවීම නිසා. මොකද නැති වෙලා තියෙන්නේ යාට? ආමිෂයක් නැති වෙලා තියෙන්නේ. කිසිදු සංවේගයක් සංවේගයක් නැතුව ජීවත් වෙන්න කියලා කියන කතාවක් නෙමෙයි තියෙන්නේ. ආර්ය ශ්‍රාවකයන්ට සංවේග තියෙනවා යම් යම්. ඒ සංවේගවලට විශේෂ වචනයක් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් නිකම්ම නිකන් ගල් ගෙඩියක් වුණාම හරිනේ ආමුදුරනේ, මිලෝරහක් නැති. එහෙම නෙමෙයි. බුදුහාමුදුරු පිරිනුවම් පාපු වෙලාවේ සෝවාන් මාර්ගඵල ආදියට පත් වෙච්ච ආනන්ද හාමුදුරුවෝ නේද කල් කණු බදාගෙන ඇඬුවා, දරා ගන්න බැරුව ඇඬුවා. රහතන් වහන්සේලා මෙලෝ කතාවක් නැතුව අපිට කියන්නේ මීයට පිඹ වගේ කියලා බොහොම නිහඬව කිසිදු කෙනෙක්ගේ කිසිම කතාවක් නැතුව මොනව කතා කරන්නද? ධර්ම සංවේගයක්. සුපුරුදු පරිදි වැඩ කරේ නෑ, සුපුරුදු පරිදි එහෙට මෙහෙට ගියේ නෑ, කතා කර දේශනා කරේ නෑ. එතන සංවේගය තියෙනවා, අවබෝධයෙන් සංවේගයට පත් වෙනවා. එවිට ඒකට කියන්නේ මොකද්ද? ධර්ම සංවේගය. සතුටකුත් ඇති වෙනවා, නැත්තේ නෑ. එහෙනම් ධර්ම සංවේගය නරකත් ධර්මානුකූල සතුටක්. එහෙනම් ධර්මානුකූල සතුටකුත් තියෙනවා, ධර්මානුකූල සංවේගයකුත් තියෙනවා. ධර්මානුකූල සංවේගය ධර්මානුකූල. එනිසා අරම මේ ගහක් ගලක් වගේ මේ මොකක්වත් නැති කෙනෙක් වෙනව නෙමෙයි. මේ ධර්මානුකූල අවබෝධාත්මක සතුට. අවබෝධාත්මක සංවේගයක් පවතිනවා. කරුණු දැන මට නැති වුණාට නෙමෙයි. දැන් ආනන්ද හාමුදුරුව වඩන විදියයි අද කාලේ නෝනලා එහෙම ඔය මහත්ය නැති වුණාම වඩන විදිය අතර වෙනසක් තිබුණා. ආනන්ද හාමුදුරුව වඩන්නේ මං අද ඉඳලා පැන් පූජ කරන්නේ කාටද, සිවුරු පිළිගන්නන්නේ කාටද, අද ඉඳලා මම කාටද උපස්ථාන කරන්නේ කියලා අඩන්නේ. නෝනල කොහොමද මහත්තුරු නැති වුණාම හඳන විදිය මට පොඩ්ඩක් කියන්න නෝනල. අද ඉඳලා මාව බලාගන්නේ කවුද? අද ඉඳලා කඩේ යන්නේ කවුද? ඈ අද ඉඳලා අපේ ළමයි ඉස්කෝලේ ගෙනියන්නේ කවුද? එතකොට මහත්තයට වෙන්නේ පෙට්ටියෙන් නැකිටලා කියන්නේ ඔබ වෙන එකෙක් හොයාගනි. ඊට පස්සේ ගෑනු කෙනෙක් කියන්නේ දෙන ඔබ ඉතින් ඕක කිව්වන් නැත්නම් මං වැඩේ කරනවා කියලා නේද? ඉතින් ඒක නිසා මේ ලෝකයේ ඇඳිල්ලේ දෙයාකාරයේ ස්වභාවය මං හොඳට බලාගෙන තියෙනවා. මල ගෙවල් වල එහෙම ගියාම කොහොමද අඬන්නේ කියලා මම බලනවා. දැන් අපේ තනියට ඉන්නේ කවුද කියලාමයි කෑ ගහන්නේ. දැන් අපිව බලාගන්නේ කවුද කියලා. එතකොට අහලපාලා ඉන්න කවුරු හරි කොල්ලෙක් ඇවිල්ලා කොන්දට එහෙම තට්ටුවක් දාලා යනවා. ඒ කියන්නේ මම මෙතන ඉඳලා කන්ටිනියු කරන්නම් කියලා වගේ අදහසක් වෙන්නත් ඇති. ඉතින් මේ ඒකම තමයි කියලා හදන්නේ. ඒ කියන්නේ තමන්ට දෙයක් ඒ ලැබීමේ නැතිවීම පිළිබඳව දුක් වෙනවා මිසක් අර වගේ හැඬීමක් නෙමෙයි තියෙන්නේ. අද ඉඳලා මම සිවුරු පිරිකර කාටද පූජ කරන්නේ? මම අද ඉඳලා පැන් උණු පැන් පූජ කරන්නේ කාටද? කෙනෙක් නෑ මට අද ඉඳලා. මං අවුරුදු 25 අවුරුද්දක් දෙපාරක් වචනයක් කියන්න ඉඩ නොතබා ආනන්ද ආනන්ද කියලා දෙපාරක් නෑ. බුදුහාමුදුරු කතා කරා නම් මොන රජතුමා එක කතා කර කර හිටියත් පැත්ත කර දැම්මා බුදුහාමුදුරන්ගේ වචනෙට එතෙන්ට ගිහිල්ලා ඇති. එස්කියුස් මී පොඩ්ඩක් ඉන්න රජතුමා ඇවිල්ලා පොඩ්ඩක් කතා කරනවා කිව්වේ නෑ. ආයෙ ගිහිල්ලා ඇති ඒ කිසි කෙනෙක් මට වැදගත් නැහැ. මට වැදගත් බුදුරජාණන් වහන්සේ විතරයි. දෙපාරක් වචනයක් කියන්න ඉඩ තියලා නැහැ. මේ මහා පාරමී බලයකට තමන්ගේ ඥාති නේද? තනතුරක් ලබාගෙන කටයුතු කරා. දැන් දහම් සංවේගයක් තිබුණා. අවබෝධයේ සංවේගයක් තිබුණා. ඒතකොට ජීවිතය ගැන අවබෝධාත්මක ජීවිතයක් තේනවා. මේ අවබෝධ කරගත්ත උත්තමයෙකුට ජීවිතය ගැන ජීවිතයක් නැත්තේ නෑ. ඔය නිකම් මේ පුස් වෙච්ච පාළු වෙච්ච එකක් බවට පත් වෙන්නේ නෑ. අවබෝධාත්මක ජීවිතයක් තියෙනවා. අත්තහිතං කත්තබ්බම් මගේ යහපත පිණිස මම වැඩ කරගන්න වැඩ කරන්න ඕන. ලෝකේ යහපත පිණිස වැඩ කරන්න ඕන. දැන් මේ ධර්ම අවබෝධයලත් කෙරෙකට ඇති වෙද හැඟීම අදහස තමයි මම ලෝකයේ යහපත වෙනුවෙන් මිනිසාගේ යහපත වෙනුවෙන් යමක් කරන්න ඕනේ. ඉතින් එතකොට බණීවි, ගහාවි, චෝදනා කරාවි, නිග්‍රහ කරාවි, නින්දා කරාවි කමක් නැහැ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මං මගේ සේවාව කරනවා. මේ මිනිස්සු ඒ අවබෝධයට පත් වෙච්ච කාලෙක ඒක අනිත් පැත්තට නිවැරදි කරගනීවි. ඔය නින්දා ගැරහුන් වලට තියෙන හොඳ උපදේශයේ තියෙන අඟුලිමාලට දුන්නේ බුදුහාමුදුරුව. අඟුලිමාල මහ රහතන් වහන්සේ කෙනෙක් වුණාට පස්සෙත් පිණ්ඩපාති වදිද්දී මේ පර්ණ තරහවල් වලට ගල් මුල් වලින් පොළු වලින් ගැහුවා. ඒ තමගේ පවුලේ අයගේ ඇඟිලි කපලා, තමගේ ඥාතීන් ඇඟිලි කපලා දැක්කහම මාන වෙලා නැමේ බුදු වෙලා හිටියා ගන්න හිතෙනවනේ. ගිල ගන්නව ගල් වලින් ගහලා දුවනෝ කොල්ලෝ. අඟුලිමාර රහතන් වහන්සේ කියලා. ඉතින් ගහලා ගියාට පස්සේ බුදුහාමුදුරන්ට ලේ පෙරාගෙන ගිහින් කියනවා, මේ අනේ ස්වාමීනි මට නම් පිණ්ඩපාතේ වඩින්න බෑ. මේ ඒ මිනිස්සු මට මේ මෙහෙම ගල් වලින් මුගුරු වලින් දඬු වලින් ගහනවා. ඉතින් උන්වහන්සේගේ රහත් බව නිසා අඟුලිමාල කෙනෙක් දැන් නැති නිසා පිණ්ඩපාතයක දිහා විතරක් බලාගෙන බිම බලාගෙන උන්වහන්සේලා වඩින කොහොම හිතක් හරි ගැස්සිල්ලක්ද? කොහොම පරිවර්තනයක්ද? මහා සටන්කාමී පුජ්‍යලේ හොඳට කඩු දුණු හසුරවන්න පුළුවන් පුජ්‍යලේ කෙනෙකුට එක පහරෙන් බාහුවකින් පහර දුන්නොත් මිනිසෙක්ව එක මොහොතකින් සිහි විකල් වෙලා වැටෙන්න ගහන්න පුළුවන් කාය බලයක් තිබුණු මිනිස්සෙක් මේ බිම් බලාගෙන පිඬු සිඟා වඩිනවා ගල් මුල් වලින් පහර දෙද්දී. ඉතින් බුදුහාමුදුරන්ට ඇවිල්ලා කිව්වම මේ මට මෙහෙ පහර දෙනවා කියලා අඟුලිමාල හිමියන්ට කිව්වා, දැන් ඔබ ඒ කාලේ පව් කරන කාලේ ඔබ දැනගෙන හිටියද ඒක වරදක් කියලා? නෑ ස්වාමී කිව්වා. දැන් ඔබ ඒ වගේ වැරදි වැඩ කරනවද? නෑ ස්වාමීනි කිව්වා. ඇයි දැන් වැරදි වැඩ කරන්නේ නැත්තේ? ස්වාමීනි මම ජීවිතය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තා. ඒ නිසා මම ඒ වගේ ප්‍රාණඝාත ආදී අකුසල ධර්ම එහෙම වැරදි වැඩ කරන්නේ නැහැ. ආන් ඒ වගේ අඟුලිමාල ඒ අයත් යම් කිසි දවසක තේරුම් ගනීවි. එදාට ඒගොල්ලොත් ඕක නතර කරාවි. එනිසා අඟුලිමාල ගිහිල්ලා ඒගොල්ලන්ට ඕක තේරුම් කරලා දෙන්න. කොහොමද බුදු කෙනෙක්ගේ වචනේ තියෙන උත්තරීතරත්වය? අඟුලිමාලට පැවරුවා ශාල කර්තව්‍යයක්. මෙලවට බිහි වෙන දරුවාගේ ඉඳලා පැවැත්මේ ජීවත් වෙන සියලු මිනිසුන්ගේ ජීවය පැවැත්මට ආරක්ෂාව සපයන්න, උපදේශයේ සපයන්න අවස්ථාව සලසලා දුන්න. ඔබ ඒගොල්ලන්ට කියලා ධර්මය කියලා දෙන්න. ඒගොල්ලෝ තේරුම් ගත්ත දවසක ඕක නතර කරාවි. ඒක තමයි වෙන්නේ. ඉතින් මේ ධර්මයේ තේරුම් ගන්නකම් තමයි මේ ඔක්කොම ටික ඇති වෙන්නේ. ඉතින් ඔබ පිටින් ධර්මය ඔක්කොම තේරුම් අරගෙන ඉන්නවා. ඔබට මේක වඩා වැදගත් වෙන්නේ ඔබේ සිතට, සිතේ ආධ්‍යාත්මයට ගැඹුරු ඥානයට හේතු ගන්වන එක. එහෙම නැත්නම් ධම්මානු ධම්ම ප්‍රතිපත්තිය මනසට ගැළපීම. ශරීරයට ගලපල වැඩක් නැහැ. නුවණට ගලප ගන්න ඕන, මනසට ගලප ගන්න ඕන, සිතෙන් වැරදි නොකරන කෙනෙක් වෙන්න ඕන. සිතෙන් වැරදි නොකරන කෙනෙක් වෙන්න ඕන. චේතනාවෙන් පිරිසිදු කෙනෙක් වෙන්න ඕන. චේතනාවෙන් පිරිසිදු කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ චේතනාවෙන් පිරිසිදු කෙනෙක් කියන්නේ එයාගේ ඔළුවේ ලොකු රූල්ස් ගොඩක්, නීති ගොඩක් ඔළුවේ දාගෙන ඉන්නවා කියන එක නෙමෙයි. ඒ කිසිම නීතියක් ඔළුවේ දාගෙන නැහැ. තත්ත තත්ත විපස්සනා. එයා ඒ මොහොතේ තමයි තීරණය කරන්නේ. ඒ දැනෙන ස්වභාවයට අනුව තමයි කුසගිනි වෙලාවක පිණ්ඩපාතයක් දුන්නොත් පාර ගන්නවා. ප්‍රමාණයට වඩා ඉක්මව පිණ්ඩපාතයක් දුන්නොත් ප්‍රතික්ෂේප කරනවා. වැඩිපුර දෙයක් තියෙනවා නම් තව කෙනෙකුට දෙනවා. ප්‍රමාණවත් අඩු දෙයක් තියෙනවා නම් කෙනෙක් දෙනවා නම් ඒ දේ ගන්නවා. අල්පේජ්ජ වෙන්න ඕන කියලත් නෑ, මහා පේජ්ජ වෙන්න, මහා තත්ත්වයකට මේ බහුබහාණ්ඩික වෙන්න ඕන කියලත් නෑ. අපේ අය හිතාගෙන ඉන්නවනේ මේ අල්පේජ්ජ කියලා ජාතියක් වෙන්න ඕන කියලා. එහෙම එකක් නෑ. තේරුණානේ? එහෙම වෙන්න උවමනාවකුත් නෑ. ඒ වගේම මහා බහුබහාණ්ඩික වෙන්න උවමනාවකුත් නෑ. තමන්ගේ ශක්ති ප්‍රමාණය තියෙනවා නම් ඒ ප්‍රමාණයට එයා ඒ දේ තුල සිටීම කිසිම වරදක් නෑ. තමන්ගේ ශක්ති ප්‍රමාණය තුල තමන් පූර්ණව සිටීමේ වරදක් නෑ. කියන්නේ ලොකු ගෑක් තියෙන කෙනා ලොකු ගෑක ඉඳපුවාවේ, පොඩි ගෑක් තියෙන කෙනා ඕ පොඩි කෙනෙක්ගේ සතුටු විදියට ඉඳපුවාවේ. අල්පේච්ච වෙන්න ඕන කියලා හදාගත්තොත් එහේ මොකද්ද ඒක? ඒක මෝඩ දෘෂ්ටියක්. අර එක මහත්තයෙක් හැමතිස්සෙම බෙල්ල නවාගෙන මෙහෙම දෙකට නැවිලා හිටියා. ඉතින් මං ඇහුවා, ඇයි මහත්තයා ඔබතුමා මේ හැමතිස්සෙම බෙල්ල නවාගෙන නැමිලා ඉන්නේ කියලා. මිනිහා කියනවා, වීකරලක් වුණත් පැහැනකොට මෙහෙම නැමෙනවනේ ආමුදුරුවනේ. මම ගව දැන් වී කරල පැහුනාම නැවෙන නිසා ඔබතුමා නැවිලා ඉන්නේ. මම ගෝ ඔහොම නැවිලා ඉන්න එපා, බෙල්ලේ අමාරු වොන්දේ අමාරු හැදෙනවා. හරියට ඔළුව කෙලින් තියලා ඉන්න. මිනිහගේ හිතේ අරම නැමිලා ඉන්නකොට මේ දහමෙන් උගන්වලා තියෙන එක ශ්‍රේෂ්ඨ චරිතයක්. බුද්ධිමත්තු එහෙම තමයි ඉන්නේ. ලොකු ඔළුවේ බරක් තියෙනවා එහෙම නැමිලා. ඔළුව බරයිනේ නැමිලා ඒ වගේ ඉන්නේ. ඒක නිසා මම මේ ඇක්ෂන් එක පාවිච්චි කරන්න ඕන. ඒ හදාගත්ත එක අමුතු අල්පේජ්ජ චරිත තියෙනවා. ලොකු හාමුදුරු කෙනෙක් ඉන්නවා. උන්වහන්සේට ගොඩාක් දේවල් තියෙනවා. ඒ වුණාට පුංචි මැටි කුටියක් හදාගෙන මේ මැටි කුටියේ ඉන්නව දවල්ට. ඉතින් බලපු අය ගිහිල්ලා කියන, බලන්න ඒ හාමුදුරු ඉන්නේ මැටි කුටියක ඉන්නේ පොල්ලතු හොයපු. දවල්ට පොඩ්ඩක් ඒ කාර්යාලයේ ආට් එකට ඒක අර හදලා දෙන්නේ. ඒකට වෙලා ඉන්නවා. ඉතින් ඈට ගිහිල්ලා කුටියට ගිහින් ඉඳලා ඉදහ ගන්නවා. ඉතින් තව තැනකට ගියාම එක හාමුදුරු කෙනෙක්ගේ බලන්න උන්වහන්සේගේ කාමරේ ලෑලි ඇඳකි මේ කාමරේ විතරයි සිවුරු තුනයි විතරයි තිබ්බේ කිව්වා. මං කිව්වා මටත් වෙනම කම්පියුටර්ස් කාමර වෙනම වෙන 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 මේ ඔෆිස් රූම්ස් තිබ්බනම් එහෙම මගේ කුටියෙත් මම තියාගන්නේ මේ සිවුරයි මේ ඇඳයි විතරයි. ඒ හාමුදුරන්ට වෙනම තියෙන කම්පියුටර් රූම් එකක් ඔෆිස් රූම් එකක් වෙනම තියෙනවා. ඊට පස්සේ තව ගබඩා රූම්ස් වෙනම තියෙනවා. ඉතින් ඒ ටික මම දන්නවනේ. අර කාමරේ වෙනම තියෙනවා. ඉතින් අපිටත් එහෙම තමයි නේද? ඔයත්තන්ගේ ওই තියෙන ඩ්‍රෙස් කරන්න එක කාමරයක් දානවා. ගබඩා කාමරයක් වෙනම තියෙනවා. එහෙම තිබ්බම ඒ වේ තිබ්බම කාමරේ තියාගන්න ඕම නම නේ මොකද? ඒව මේ පුහු දේවල්. ඒවා මේ ආටෝපෙට කරන විලාසිතා දේවල්. ඒව එච්චරම දේවල් නෙමේ. සෙරප්පු ඇතුව යනවද නැතුව යනවද ඒක එච්චර දෙයක් නෙමේ. ඒවට පැහැදෙන්න එපා. දැන් ඔය ඇත්තන්ගේ මනස හැදිලා තියෙන විදිහට ඔය ඇත්තෝ කැමති වේද කොණ්ඩේ මේ උඩ මුදුනින් බැඳලා ගැට ගහගෙන බන කියන කෙනෙක්ගෙන්, ඒ කියන්නේ මේ පිරිමි කෙනෙක්ගෙන් උඩ කොණ්ඩේ උඩ මුදුනට ගැල්ල ගැට ගහගෙන බන කියන කෙනෙක්ගෙන් බන අහන්න. කැමති වෙන එකක් නැහැ. බුදු කෙනෙක් එහෙම තමයි. දැන් මේ හිස බහලා අපි වෙහෙ වෙහෙදීද බුදු කෙනෙක් එහෙම තමයි. බුදු කෙනෙකුට හොඳ කොණ්ඩේ තිබ්බනේ නේ. දැන් අර පින්දුර වල තොන්ද කොණ්ඩේ තියෙනවා නේ. අර පේන්නේ අර උඩ අර ගැට ගහලා තියෙන. උඩ ගැට ගහලා තියෙන්නේ. මං අහන්නේ දැන් මේ ලයිව් මේ අද මෙතන පුටුවට ඇවිල්ලා උඩ කොණ්ඩේ ගැට ගහගත්ත කෙනෙක් බණකෙත ආර කිස්සර කරාබු දාවු පාර මෙහෙම තියෙනවා. අර ලොකු කරාබු වෙල්ලිච්ච පාර අර කන දෙපැත්තේ අර මෙහෙම ඉර වගේ තියෙන මොකද්ද ඒ කරාබු සිදුර ලොකු ඝන කරාබු කඩුක්කන් දැම්මේ කන ඉරිලා. ඔයත් තුන ටිකක් ලොකු බර ඒවා දැම්මු කාලයක් ඔය වගේ ලොකු සිදුර කැදිනවා ඈ කඩුකයි තියෙන්නේ. ඔක බලලා ගියයි ඔය ඉස්සර කනත් විදලා ඉඳලා තියෙන්නේ ඔය පේන්නේ. අද කාලේ වගේ හිටියනම් අනිවාර්යයෙන්ම පච්ච දෙහිකුත් කොටනෝම තමයි. එද්දුව නම් එහෙම කියනවා ඔය ඉස්සර පේන්නේ ඔය පච්චත් කොටලා ඉඳලා තියෙන්නේ. ඒ ඔක්කොම බාහිර දේවල් ඒවා දාන නැහැ. ඒ නිසා ඔබේ සිත දිහා ඔබ බලන්න. ඒ වගේම ධර්මයේ ඒ වචනේ ඇති අර්ථය ගැඹුරු ඔබ තේරුම් ගන්න. ඔබ තේරුම් ගන්නේ සත්‍ය මිස බුදුහාමුදුරුවත් ආනන්ද හාමුදුරුවත් වෙන ආගමක්වත් මොකක්වත් නෙමෙයි. ඔබ තේරුම් ගන්නේ සත්‍ය. ඔබ තේරුම් ගත යුත්තේ සත්‍ය නිසා. ඔබ සත්‍ය තේරුම් ගන්න උත්සාහ කරන්න. නිවනවත් ස්වර්ගයවත් වෙන ස්වර්ගයක්වත් වෙන ආගමක්වත් කියන ස්වභාවයෙන් නෙමේ. නුවණ ඇති සියලුම මිනිස්සයෝ සෙවිය යුත්තේ සත්‍ය. සත්‍යෙ පිහිට ආවාසය කරන්න. එහෙමනම් අරමුණක් ආවම සිතවිල්ලක් ආවම මොකද්ද අපි හොයන්නේ? මේක මට ගැළපෙන විදිය, අරයට ගැළපෙන විදිය, අතහැරීමෙන් බලන්න ඕන, අල්ල ගැනීමෙන් බලන්න ඕන කියන නෙමේ. මොකද්ද මේකේ සත්‍ය? මොකද්ද මේකේ ඇත්ත? මොකද්ද මේකේ ස්වභාවය? මොකද්ද මේකේ ධර්මය කියලා බලන්න ඕන. බුදුහාමුදුරු කොච්චර විනය යෝ මෙව ධර්ම දේශනා කරලා තිබුණත් ඒ අවස්ථානෝචිතව ටග්ගලව වෙනස් කරනවා. දෛක භික්ෂුවක් වරින් වර ආහාර ගන්න භික්ෂුවක් සිටියම මේ කියන්නේ ඔබේ ජීවිතයේ තියෙන ඔය නීති පද්ධතිය සැහැල්ලු කරගන්න උපකාර කරන ධර්මයක් දේශනා කරා. ඒක භික්ෂුවක් වරින් වර ආහාර ගන්න භික්ෂුවක් සිටියා. ඉතින් බුදුහාමුදුරන් වහන්සේලා ඒ දවස්වල මේ ඉර අවරට ගියාට පස්සේ, කියන්නේ රෑ වුණාට පස්සේ මගේ දර්ශනය අනුවත් ඒ වගේම මේ වචනයට අනුවත් ඉර අවරට යනු 12න් නොව හවස 6න් පස්සේ තමයි අවරට රාත්‍රියට ගියා කියන්නේ. වර්ණවත් බව නැති වුණාට පස්සේ මේ උඩ තීදි ඉරේ වර්ණවත් බව නැති වෙනවද? හුත්තට තියෙනවා. අවර කියන්නේ වර්ණය ඉරේ ආලෝකය නැති වියාම. අවර්ණ වීම. අවර්ණ වීම කියන්නේ වර්ණය ආලෝකය නැතිව ගියේ 6න්. පස්සේ ඔන්න දාන වළඳනෝ ඒත්. ඉතින් බුදුහාමුදුරන්ට ඕක මතක් කළා. බුදුහාමුදුරු දැන් මේක නම් කියන්න ඕන බෑ, මේක ඔක්කොටම නීතියක් නම් එක නීතියයි, ඉන්න බැරි අය වහාම යන්න මේකෙන් සිවුරු ඇරලා හරි දාලා හරි ඉන්නව නම් ඉන්න, නැත්තම් ඉන්න ඕන මේ විදියට කියලා එහෙම දඬුවමක් දුන්නේ නැහැ උන්වහන්සේ රහතන් වහන්සේ නම. දැන් මේ මේ අවේලාවේ දන් වළඳන රහතන් වහන්සේ නම. බුදුහාමුදුරු මොකද මතක් කරේ? උදුනුවනින් බැලුවා. උන්වහන්සේගේ ආහාර එසේ වැළඳීම තහනම් නොකළ යුතුයි. ඒකට හේතුව උන්වහන්සේ එක දිගට මේ ආත්මය ලබන්නට කලින් ආත්ම 500ක්ම කපුටු ආත්ම ලබලා සිටියා. ඒ පුරුද්ද තමයි මේ තියෙන්නේ. ඕක වළක්වන්න ගියොත් ඕක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඕව අර ගති පුරුදු, සසර පවා එන ගති පුරුදු, ඕව වළක්වන්න බෑ. ඒ නිසා උන්වහන්සේට තහනම් කරන්න එපා. කොහොමද? නීතිය රූල්ස් උනත් මේ නවනෝ ටක් ගාලා කැඩෙනවා. අර නීතිය නවන්න පුළුවන් කඩන්න බෑ කියලා කියනවා වගේ නේද? ඒක මේ බලන්න. ඉතින් අපේ ජීවිතෙත් අපේ අපේ රූල්ස් අපේ අදහස් වල විදියට නම්මශීලී නම් කොච්චර හොඳද කියන එක මම මේ අදහස් කරන්නේ. බුදු කෙනෙක්ගේ ලක්ෂණය වෙනස් කරා. විනයෝ සාසනස් ආයු කියලා දේශනා කරේ සාසනේ පවතින්නට උවමනා කරන ක්‍රමවේදයක් හැමදාම හදාගන්න. ඒක කුද්ධානු කුද්දක විදියට, ඒ කියන්නේ සුදුසු ආකාරයට මහණෙනි ශාසනයේ පැවැත්මේ අර මූලික සිද්ධාන්තයේ න්‍යායට යටත්ව හදාගන්න. ඒ කියන්නේ ශාසනයට හොඳක් වෙන්න දෙයක් එකතු කරගන්න, අහිතක් වෙන දෙයක් තියෙනවා අයින් කරගන්න. මේ දීපු දේ මේ පාළි වචනේ මොකද්ද කියලා තේරුම් ගන්න බැරුව අද ලොකු තර්කවාද තියෙනවා මේ භික්ෂුව අතර. මේ කුද්ධානු කුද්දක ශික්ෂා කියන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව. ඒකේ අදහස් කරන්නේ සමහර අය කියන මේ කුඩා කුඩා ඒවා වෙනස් කරාට කමන්නේ කිව්වා වෙන්නේ. උද්ධානු කුද්දක කියන්නේ අවස්ථානෝචිතව. අවස්ථානෝචිතව සාසන විනය ආයුෂ්‍ය පිණිස පවතින විදියට වෙනස් කරගන්න. මෙහෙම තුල් බෑ. සීතල රටකද ඉන්නකොට උන්වහන්සේගේ විනය, ඉතින් ඔළුවට කැප් එකක් දාලා ඇඟ පොරවන කෝට් එකක් ඇඳලා කකුල් දෙකට මේස් දාලා සපත්තු දාලා සිටිය යුතුයි. ඒකයි හේදි විනය. එතකොට ඒ රටේ ඉන්නකොට ඒ රටේ වෙලාවෙන් දානේ වැළඳිය යුතුයි. ඒක තමයි එහි විනය. මෙහෙට රෑ වෙන්න පුළුවන්, එහෙට දවල් වෙන්න පුළුවන්. එතකොට එහෙ වෙන්නේ ඒක. එතකොට මේක ජීවිතේ සැහැල්ලු වෙන ක්‍රමයක් නෙමෙයිද බුදුහාමුදුරු දේශනා කරේ? සැහැල්ලුයි. ඒක තමයි වඩා වැදගත් වෙන විදිය. ඒක සැහැල්ලු වෙන විදිය. ජීවිතේ හිර කරන විදියට, ජීවිතේ බර කරන විදියට කිසි දෙයක් බුදු පියාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට දේශනා කළ නැහැ. පින්නතුනි සැහැල්ලු වෙන විදියටමයි දේශනා කරලා තියෙන්නේ. මනසින් සැහැල්ලු වෙන්න, පැවැත්මෙන් සැහැල්ලු වෙන්න, සල්ලවක වුත්ති පහසු දෙවි පැවැත්ම ඇති වෙන විදියට තමයි හැමදේම දේශනා කරලා තියෙන්නේ. දැන් මේක හොඳින් තේරුම් ගත්තොත් හිත සැහැල්ලු වෙනවා, මනස නිරවුල් වෙනවා, වැඩ කටයුතු හොඳ වෙනවා, අනවශ්‍ය වියදම් අඩු වෙනවා, නිර්මාණශීලී වෙනවා, ලෝකයට සේවයක් කරනවා, සේවයක් කරනකොට තමන්ට ප්‍රතිලාභයක් එනවා. ඉබේට. ප්‍රොෆිට් එකක් එනවා ඉබේටම. දැන් මම මේ පටන් ගන්න සල්ලි හම්බ කරන්න ගිහිල්ලා මට හම්බෙච්ච දේවල් දෙන්නේ මට හම්බ වෙලා නැහැ මොකක්වත්. නිකන් පිටින් හරි පේනවන මොනව හරි හම්බ වෙනවා කියලා. ඒ හම්බ වෙන්නේ සර්විස් එක තුල. සල්ලි හම්බ කරන්න ඕන මීටත් වැඩි හම්බ කරන්න පුළුවන්. මිනිස්සු මුලා කරන පොඩි දේවල් පොඩ්ඩක් දාගත්තා නම් වැඩි නැගලා යනවා. එහෙම දෙයක් නේ. එතකොට ජීවිතේ මිනිස්සු ලෝකේට දෙයක් සේවාවක් කරනකොට නිස්සරණ අධ්‍යාසයෙන් හරි වැඩ කරනකොට ඒකට ප්‍රතිඋපකාරයක් මේ විශ්ව ධර්මයේ තුල ඒ ඇත්තන්ට සුදුසු තත්ත්වයක් සුදුසු ස්ථාවරයක් ඉබේටම හැදෙනවා. වෛද්‍යවරයෙක් හරි වේවා, වළං හදන මිනිස්සෙක් හරි වේවා, කම්මලක වැඩ කරන කෙනෙක් හරි වේවා, දිගට හරහට තමන්ගේ සර්විස් එක කරගෙන යන්න බලන්න. එයාගේ දේවල් වලට අගයක් ඇති වෙනවා, සේවාවක් ලැබෙනවා, ඒ වගේම තමන්ට ලාභයක් ඇති වෙනවා. ඒසහා හොඳටම තේරුම් කර ගන්නට ඕන ඔබගේ සියලු සිතුවිලි දහමයන් ක්‍රියාවන් දෙස බුදුවරු දෙවිවරු බලා සිටිනවා. ඒ නිසා ඔබ ඉතාම පවිත්‍රව වාසය කළ යුතුයි. ඒ පවිත්‍රත්වය තුළ ඔබ පූර්ණත්වයට පත් වෙනවා. මේ හැම දෙයක්ම දේශනා කරේ සම්මා දිට්ඨියට ඔබේ මනස ගන්න. සම්මා සංකප්පයට ඔබේ මනස ගන්න. සම්මා සතියට ඔබේ මනස ගන්න. සම්මා සමාධිය විට පිහිටනවා. දැන් මේ වැඩසටහන් වලට එන්නේ පින්නතුන් කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි ප්‍රත්‍යක්ෂ වූ අවබෝධයෙන් දේශනා කරන ස්වාමින් වහන්සේ නම. ඒ නිසා අපි මේ වැඩසටහන් වලට යන්න ඕන. ඒ කතන්දර නෙමෙයි, අහවල් පොතේ තිබුණා, අහවල් තැන තිබුණා, අහවල් තැන තියෙන නිසා අපි පිළිගන්න ඕන කියලා දේශනා කරන කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරගත් ධර්මයක් දේශනා කරන බැවින් අපිත් ඒ මග ගියොත් අපිටත් ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරගන්න පුළුවන්. කතන්දර අසා සහ වයසට යන ඌමනාවක් නෑ කියන විශ්වාසය එකක්. ඒ වගේම අපේ පින්වතුන්ට මේක ප්‍රත්‍යක්ෂ කරගන්න බොහෝ දෙනෙකුට හැකියාව අවස්ථාව ලැබිලා තියෙනවා, තහවුරු කරගන්න ලැබිලා තියෙනවා. ඒක ප්‍රත්‍යක්ෂ කටයුතු කතාවක්. ඊළඟට එකක් තමයි පින්නතුනේ, පින්නතුන්ට පාලනය වෙන්නේ නැති හිත සද්ධර්මය දේශනාවකට සහභාගී වුණාම පාලනය වෙනවා. ඔයගොල්ලන්ට මෙතෙන්ට එනකන් කන්ට්‍රෝල් කරගන්න බැරි වෙච්ච හිත කන්ට්‍රෝල් වෙලා තමයි ඔයගොල්ලෝ යන්නේ එළියට. අන්න ඒ රහස තියෙන නිසා අපිට පාලනය කරන්න බැරි හිතට හාමුදුරුවෝ කතා කරලා අපේ හිත පාලනය කරනවා, හදනවා, අවබෝධයට පත් කරනවා. අන්න ඒ නිසා පියනවා මේ දේශනාවට. මම පාලනය කරන්නයි ඔය පිට පිළිවෙත්. පිටින් පෝලිං හදලා පිටින් පාවඩ දාලා පිටින් මේ පිළිවෙත් දාලා එහෙම හරි ගස්සල නැහැ. පිටින් පිළිවෙලට රෙදි ඇඳලා පිටින් පෝලිමට ගස්සරට පුටු තියලා එහෙම නැහැ. ආධ්‍යාත්මික සිතෙන් ගැඹුරින්ම සිතෙන් තමන්ටත් පාලනය කරගන්න බැරි සිතට ධර්මයේ ආමන්ත්‍රණය ලැබිලා ඒ සිත සංසිඳෙනවා, ඒ හිත පාලනය වෙනවා. ඉතින් මේක ක්‍රමානුකූලව පාලනය වෙයිලා ගිහිල්ලා තමා තුළම ශක්තිය පූර්ණේ කරගෙන තමන්ම මේක පාලනයට අරගෙන දමණය කරලා අවසන් කරගන්නත් ඕන. ඊට පස්සේ ස්වාමීන් වහන්සේගේ දේශනයක් ඇසුවත් නැතත් තමන්ට පාලනය කරගන්න පුළුවන්. අවබෝධයෙන් කටයුතු කරන්න පුළුවන්. ඊට පස්සේ තමන්ටම ඒ සමාධිය, භුක්තිය, ඥානය අවදි කරලා ෂණිකව ෂණිකව ඒ මොහොතේම සද්ධර්මය පැහැදිලි කරගන්න පුළුවන්. ඒ කියන්නේ යම් කිසි චේතනාවක් පහළ වුණාම ඒ උපාදය වය භංගය දකින්න පුළුවන්. ඉගෙනගෙන 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 ගිහිල්ලා ජීවිතය කියන අධ්‍යාපනය ඉගෙනගෙන 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 ගිහිල්ලා ඒ තුල තමයි ගුරුවරයෙක් වෙන දවස. ඊළඟට උපදේශකයෙක් කියන. يعني තමන්ගේ ජීවිතයේ තමන් ප්‍රඥාවෙන් පෝසත් වුණාට පස්සේ ප්‍රඥාවන්තයෙක් බවට පත් වුණාට පස්සේ ඔහු තමන්ගේ ජීවිතයේ ප්‍රඥාවන්ත උපදේශකෙක්. දැන් ප්‍රඥාව පූර්ණේ කරගන්නවා. ප්‍රඥාව පූර්ණේ කරගත්තට පස්සේ අර උපාදි ධාරියෙක් වෙනවා වගේම ප්‍රඥා වන්තයෙක් වෙනවා. ප්‍රඥා වන්තයෙක් වෙලා කියන්නේ පරිපූර්ණ වෙනවා. පරිපූර්ණ වුණාට පස්සේ යා තමාගේ ජීවිතයේ තමන් හොඳ ආචාරවරයෙක්. තමන්ගේ ප්‍රශ්නවලට තමන් හොඳ ආචාර්යවරයෙක්. තමන්ගේ ආවේගවලට තමන් හොඳ ආචාර්යවරයෙක්. තමන්ගේ ගැටලුවලට තමන් හොඳ ආචාර්යවරයෙක්. ඒ නිසා මේ පුහු අදහස් ගන්න එපා. හිත එක තැන තියාගෙන ඉන්න තියෙන්නේ, මුකුත් සිතුවිලි ගන්න නැතුව ඉන්න තියෙන්නේ කියලා එහෙම පුහු අදහස් ගන්න එපා. ඒව හරි පුස්. එතකොට විශේෂ ප්‍රඥාවක්, නුවණ, දර්ශනයක් මොකක්වත් ඕනේ නැහැනේ. ඈ නිකන් හරියට අර ගෙම්බෙක් වගේ ඉන්නයි තියෙන්නේ. එහෙම මෝඩ වැඩ කරන කට්ටියත් අපිට ඕන තරම් ওই සමහර තැන්වල අහසු වෙලා තියෙනවා. එක තැනක් තිබුණා, ඒත් හොඳ දර්ශනයක් කියන තැනක්. එතෙන්ට මම ගියා. පස්සේ ඉතින් මිනිස්සු භාවනාවල් වල එහෙම ඉදලා ඉන්නවා මෙහෙම. ඉතින් මං හිමින් සැරි කිට්ටු වෙලා ඇහුවා, මොකද්ද ඔබතුමා කරන භාවනාව? ඉතින් හේ හිතට එන සිතුවිලි අයින් කර කර ඉන්නවා කිව්වා. දැන් උදාහරණයක් වශයෙන් මේ වගේ ඔය රෝහලක වැඩ කරන මේ පෞද්ගලික තමන්ගේ බෙහෙත් ශාලාවක වැඩ කරන දොස්තර මහත්තයා මොනවද කරන්න කියලා ඇහුවොත් එහෙම එතන නිකන් ඉන්න කොළුවෙක්ගෙන්, මමලට අතුපතු ගන්න කොළුවෙක්ගෙන්. කොළුව කියන්නේ මොකද්ද? ලෙඩ් වෙනෝ දොස්තර මහත්තයා බෙහෙත් දීලා යවනෝ. රයිට්. අහගත්ත මිනිස්සයා මිනිහක් දාගන්නෝ කියලා බලන්න බෙහෙත් ශාලාව. ලෙඩ් වෙනෝ බෙහෙත් දීලා යවනෝ. දන්නේ නැතුව අනිත්‍යය කියන එකත් ඒ වගේ වැඩක්. දොස්තර මහත්තයා දෙන්නේ අවබෝධයෙන් දුන්නේ මේ අලුතෙන් අර අහගෙන ගිහිල්ලා දාගත්ත කොළුව. පෙති ටිකක් ගත්ත, කල්පනා කරා මේකෙන් දෙකයි මේකෙන් දෙකයි මේකෙන් දෙකයි බොනෝ ගිහිල්ලා. ඕන් ඔය වගේ වැඩක්. ඇත්ත පිටින් බැලුවාම එයා කරන්නෙත් එකයි, දොස්තර මහත්තයා කරන්නෙත් එකයි. දැන් බුදුහාමුදුරහන් වහන්සේත් කියන මම අනිත්‍ය සංඥාවෙන් වැඩ ඉන්නවා කියලා. අර මේක අහගත්ත කොළුව කියලා දාගෙන දැක්ක කොළුවක් දාගෙන ගිහිල්ලා එයත් කියන මම අනිත්‍යයි. අනිත්‍යයි කියලා ඉන්නවා මේ වයින් කර කර. අර දොස්තර මහත්තයා ලෙඩේ බල්ල දුන්නා අවබෝධයෙන් දෙන බෙහෙතයි අර නිකන් අනිත්‍යයි කියන නිකම්ම දෙන බෙහෙතයි අතර තියෙන වෙනස. එකම ක්‍රියාවලිය නමුත් දැන ක්‍රියාවලිය සහ නොදැන ක්‍රියාවලිය කියන ද්විත්වය තියෙන තැන. මෙන්න මේ දැන අවබෝධය කියන එක දැන ක්‍රියාවලිය කියන එකට අපි එන්න ඕනේ. එහෙම නැතුව මේ හුදෙක් සිත දිහා බලාගෙන ඉඳීම කියන එහෙම දේවල් වලට යන්න එපා. ඒවා පුස්සැඩ. සිතවිලි ඉවත් කර කර ඉන්න ඕන කියලා. ඒක පුස්සැඩ. එහෙනම් සිතවිලි ඉවත් කරන්න ඕනේ අවබෝධය ඇති වුණාම ඉවරයි. ඔබේ රටේ යම්කිසි මිනිස්සෙක් සල්ලි දීලා අරගෙන ගියපු ගමන් ඔබ සිතින්ම ඒක අස් කර ගන්නවද නැද්ද? අස් කර ගන්නවා. එතන ඉඳලා අරක ආරක්ෂා කළ යුතුයි, ඒක බැලිය යුතුයි, ඒක ආරක්ෂා මේ බැලිය යුතුයි කියන අදහස සම්පූර්ණයෙන් නැතුව ගියා වගේ අවබෝධය තුළ අඳහැරීමේදී සම්පූර්ණ ඒක සිතින්ම සුද්ධ වෙලා යනවා. ඔච්චර බණ කියන්න ඕනේ අර වාහන ගෙනිනන වගේම මේ සක්කාය දිට්ඨියත් කාට හරි අරන් යන්න පුළුවන්. මමත්වය සොකී ආත්මය කියන දිට්ඨිය ගෙනියන්න පුළුවන් නම් කොච්චර හොඳද. ඉතින් මේ ලෝකේ ලේසියෙන් පින්නුතුනි මේ ඔය සක්කාය දිට්ඨිය කියන එක අත්හරින්නේ නැහැ. විශේෂයෙන් ඒකෙන් ගොඩාක් ප්‍රයෝජන අරගෙන වැඩගත් කට්ටිය ඉන්නවා. කියන්නේ ලොකු ධනවත් වෙච්ච අය, බලවත් වෙච්ච අය, කුලවත් වෙච්ච අය, පෝසත් වෙච්ච අය ඉන්නනේ සක්කාය දිට්ඨිය මුල් කරගෙන එතෙන්ට ආපු අය. ඒගොල්ලෝ ඒක අතාරින්න කියලා හිතනවද ලේසි? අතාරින්නේ නැහැ. එනිසා ගොඩාක් බලවතුන් ධනවතුන් තමන්ගේ සක්කාය දිට්ඨිය අතහරින්නේ නැහැ. මොකද එයාගේ සක්කාය දිට්ඨිය යාට පණිවිඩයක් දෙනවා. ඔබ මේ සාර්ථකත්වයේ තුල සිටින්නේ මේ සක්කාය දිට්ඨිය නිසාය කියලා ඔහුට සංඥාවක් දෙනවා. දුන්නාම අතාරින්නේ නැහැ. සක්කාය දිට්ඨිය ඇවිල්ලා කියනවා මේ ධනය දුන්නේ සියල්ලම ඔබට සක්කාය දිට්ඨිය. ඒ මම ආයෙ නිසා මම මෙතනින් එලවන්න එපා. හැබැයි ඉතින් නුවණැත්තට පේනවා හරි හරි ඔයා දුන්න බව ඇත්ත. නමුත් ඉතින් ඔයා මේක ගෙනියනවනේ ආයි. අන්න එහෙම සාකච්ඡාවක් කරන්න පුළුවන් කාටද? නුවණැත්තෙකුට විතරයි. නැත්නම් අරකට රැවටෙනවා. අවසානේ ඇවිල්ලා දැන් අපි ශරීර මදයෙන් රූප මදයෙන් ඉන්න කෙනෙක් බවට පත් වුණොත් එහෙම ඇවිල්ලා කියනවා ඔය ශරීරය දුන්නේ මම. ඒ නිසා මම එලවන්න එපා මෙතනින්. කොහොම දෙවෙනි අවස්ථාවට ඔබට ආමන්ත්‍රණයක් කරන්න පුළුවන්ද හිතට? හරි හරි දීලා නම් තියනවා තමයි. ඉතින් අවුරුදු 100ක් තියාගන්න බෑනේ මේක. දැන් මේ සිතේ බන්ධනේ ගලවන විදිය දැන් මේ සාකච්ඡාවෙන් හිතේ බන්ධනේ ගලවන විදිය. මටත් ඒ කාලේ ඇවිල්ලා කිව්වා මේ හොඳ නැද්ද ඔය ලස්සන කෙල්ලෙක් ඔයල පොඩ්ඩක් ලව් එකක් දාලා කසාදයක් බඳගෙන ළමයි ටිකක් එහෙම හදාගෙන හිටියනම් එහෙම. ඔන්න ඉතින් බැලුවා. ඉතින් ඕක ඉතින් හැමෝම කරනෝනේ බං. ඔය ඇති සැනසෙල්ලක් නැහැ නේ උන්ට. ඉතින් මං කරත් ඔය ටික තමයි. ඊට වැඩිය හොඳයි මේ එකෙක් සනසනවට වැඩිය ටිකක් හැමෝම සනසවාගෙන ඉන්න පුළුවන් නම් කියලා නේද? මේ මහාන කමඩපත් වෙලා හැමෝටම බන කියලා හැමෝම දරුවෝ කරගෙන හැමෝම නෝනලා කරගන්න බෑනේ. හැමෝම මේ සනසවගෙන දරුවෝ හැටියට සලකලා ශ්‍රාවකයෝ හැටියට සලකලා කටයුතු කරා. මේ සිතට හොඳ සංනිවේදනයක්, උපදේශයක්, ප්‍රඥාගෝචර අවබෝධයක් ලැබිය යුතුයි. පින්නතුන මේ සිත ජය ගන්න. මේ සියල්ලම ওই බුද්ධ චරිතයේ පෙන්වන ඒ කතාන්දරවල ওই සිතුවම්වල තියෙන්නේ ඒක. ඔය ජාතක කතාවල් වල එහෙම තියෙන්නේ පින්නතුනේ ඒක තියෙන්නේ. පුදුම ලස්සන මහා ආශ්චර්යමත් බණපද තමයි පින්නතුනේ හැම ජාතක කතාවකම තියෙන්නේ. සම්ප්‍රදායෙන් ඔය දකින පිටින් දකින දේට වඩා දැන් ගහක් දිහා බලාගෙන ඉන්න කෙනේ නේ පිටින් බැලුවාම තියෙන්නේ ගහක් දිහා බලන් ඉන්නවා. ඉතින් මම මේක ගිහිල්ලා මේ රටේ බොහෝම වැදගත් තියෙන ස්ථානයක මේ පුරාණ විහාරයක ලොකු හාමුදුරුවෝත් ළඟ බණ අහගෙන ඉදී මම ওই කතාව කෙලින්ම කිව්වා. මම කෝ ඔබ වහන්සේ මට මේක කිව්වට පස්සේ ඇවිල්ලා බණි. නමුත් මම මේක කියනවා කියලා කිව්වා. උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසත් මේ භික්ෂුන් වහන්සේලාත් ගොඩාක් හිටියා. ඇත්තෙන්ම උන්වහන්සේ මට ස්තුතිවන්ත කරා. අපි දැනගත්ත දෙයට වැඩි දෙයක් ඇත්තෙන්ම අර්ථාන්විතව ඔබ වහන්සේගෙන් අපි ඒක ඉගෙන ගත්තා. ඇත්ත අවබෝධය කියන්නේ අවබෝධය. නැත්තං ඇසතු ගස ඒක. ඒ ඇසතු ගස අවබෝධියක් බවට පත් වෙන අවබෝධය බෝධිය දිහා බලාගෙන හිටියා කියන එක මේ අවබෝධය දෙස බලාගෙන සිටීම කොහොමද කලාකරුවෙක් වෙන අඳින්න ක්‍රමයක් නැහැ. ක්‍රමේ එකම දේ තමයි බෝගහ ඇඳලා ඒක දිහා බලාගෙන ඉන්නවා. ඇසිපිය හෙලෙන්නේ නැහැ. මොකද ඇසිපිය කියන්නේ මේ අපේ සිතුවිලි එනවා යනවා මේක මොනා මොන කොච්චර හරි වැහෙනවා. මේ මිත්‍යා නුවණ මිත්‍යා ඇස හැම මොහොතකම වැහි වැහි ඇරි ඇරි තියෙන්නේ. නමුත් මේ බුදුවරයෙක්ගේ මේ යන ගමනේදී ඒ සිහිය නොකඩවා පවත්වා ගැනීම ඒ ඥානය ස්ථාවරව පවත්වා ගැනීම සනිටුහන් කරන්නේ ඇසිපිය නොහෙලා බලා සිටීම කියන එක. ඉතින් විනෝසුනි මේ නිර්වචන ඔස්සේ දැන් ගොඩාක් තියෙනවා මේ ගහ ගන්නවා නිර්වචන වලට. මොන නිර්වචනයේද ඇත්ත කියලා නිකන් හොයාගන්න බැරුව වගේ ගන්නවා. ඉතින් මම ඒ වෙලාවට බලන්නේ බුදුහාමුදුරුවෝ මේ වගේ ප්‍රශ්නයකට කොහොමද උත්තර දුන්නේ කියලා ටක් ගාලා මම ධර්ම මනසිකාරයමයි යෙදෙන්නේ වෙන මොකක්වත් කරන්න. එහෙම නැත්තම් බලනවා පොත් වලින් හරි මේක කොයිබද මෙහෙම දෙයක් කියලා තියෙනවද කියලා. ඒක අවස්ථාවක මට ඔය තිබුණු ලොකු ප්‍රශ්නයක් නේ එක එක්කෙනාගේ නිර්වචන දෙනවා. අර නිර්වචනයේද හරි පොතේ තියෙන නිර්වචනයේද හරි ඈ ත්‍රිපිටකයේ තියෙන නිර්වචනයේද හරි අහවල් හාමුදුරුවෝ කියන නිර්වචනයේද හරි කියලා ලොකු ප්‍රශ්න කාටත් තියෙනවා. ඉතින් මම ඕකට විසඳුමක් හොයාගත්තා බුදුබණ පදයෙන් බුදුහාමුදුරුවන්ගෙන්. ඒ කාලෙත් මානවකෙක් ඇවිල්ලා අහනවා විවිධ ආගම් විවිධ දේශකයෝ විවිධ පුජ්‍යලයන් විවිධ මේ ලෝකයට නිර්වචන ලබා දෙනවා. මොකද්ද හරි බුදු පියාණන් වහන්සේ. එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මානවකය යමෙක් කරන නිර්වචනයකින් ලෝභයේ සංසිදේද ද්වේෂයේ සංසිදේද මෝහයේ සංසිදේද එය නිවැරදිම නිර්වචනයයි. එච්චරයි. අය ඔබට ගහන වචනයක් තියෙනවද? මං කියන්නේ ඔබට කුණු හරපෙන් කවුරු හරි බැන්නත් ඔබේ හිත එතනින් සංසිඳුන නම් මං ඒකට කියන්නේ සම්මා වාචා කියලා. තේරුණා නේද? දැන් සමහර සායනාතල් මට හයියෙන් දොස් කියලා තියෙනවා. මාත් එක්ක ළඟ ගිහපු මහත්මයා කියන හරි වැඩනේ සායනාතට දොස් කිව්වනේ. මං කෝනේ නෑ නෑ. උන්වහන්සේ කියපු එක හරි. දැන් මම දන්න එක සායන් වහන්සේ නමක් එක හරි පටලැවිල්ලක් වුණා. සායන් වහන්සේටත් තිබුණ දේශනයකට යන දේශනා දෙකක් එකට වැටලා තිබුණා. මටත් දෙකෙන් එකක් බාර දුන්නා. මට කිව්වේ දැන් වාහනයක් එයි මාව එක්කයි යන්න ඒකට ඔබ වහන්සේ යන්න කියලා තමයි මට කිව්වේ. මං කරන්න දෙයක් නැහැ. උන්වහන්සේ හිතුව උන්වහන්සේගේ එක පරක්කු වෙලා ඒවි මේ මගේ වාහනේ තමයි මේ ඉස්සෙල්ලා ඉන්නේ කියලා හිතුවේ. ඒකෝර මං ආපු වාහනේට නැගලා ගිහිල්ලා දේශනාව දැන් කරගෙන යනවා. බස් එක බලනකොට උන්වහන්සේ යන්න හිටපු දේශනා වාහනේ තමයි ඉස්සෙල්ලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට මට නැගල ගිහිල්ලා තියෙන්නේ උන්වහන්සේගේ දේශනේට. එතකොට මට යන්න කියපු එක පස්සේ ඇවිල්ලා. මම දන්නේ මට දුන්නු ඕඩර් එකට මම වැඩ. කිව්ව විදියනේ දැන් වාහනයක් එයි මම ඊට වඩා කතන්දරයක් දන්නේ නැහැ. ඒක නැගල ගිහිල්ලා දේශනේ කරා. දැන් මම දේශනේ කරගෙන යනවා. දේශනේ කරගෙන ගිහිල්ලා භාගයක් දැන් ඔක්කොම ගිහිල්ලා හැමෝගෙම හිත සමාහිත කරන්න දැන් භාවනාවේ ඉන්න කියලා කිව්වා. කිව්ව විතර අර හාමුදුරු පිටපැත්තෙන් ඇවිල්ලා මගේ අතින් ඇද්දා. ඊට පස්සේ මට කියනවා මේ වරත්තගෙනනේ මේ මං එන්නේ හිටපු දේශනේ. ඔයගේ කරේ තියෙද්දි ඈත ඒ අඩ කිව්වා. ඉතින් මං අරගොල්ල භාවනාවේදී මන්නේ කිරලා ගියා. ඉතින් අර අර මිනිස්සු ටික හැරල් බලනකොට වෙන හාමුදුරු කෙනෙක් ඉන්නේ. ඉතින් ඒ මනුස්සය කියනවා අනේ හාමුදුරනේ හරි සමා වෙන්න හරි ප්‍රශ්නයක් උනේ මේ ඒක තමයි මෙතන කියලා. මම කිව්වා මට ගාණක් නෑ ඒක. ඈ මට ඒක ගාණක් නෑ කියලා. ඒක වෙන්න තිබුණ දෙයක්. ඒක එහෙම නෑ කියලා මට ඒක ප්‍රශ්නයක් නෑ කියලා. කවුරුවත් නෙමෙයි අපේ ආරස්පත්තු ආරියවංශ අලංකාර හාමුදුරුත් එක්ක වෙච්ච දෙයක්. උන්වහන්සේ බොහෝ මුතුම් ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් හරියට අර විදියට ඍජු වැඩ කරනවා. නමුත් හිත හොඳයි. එහෙම හිතේ මොකවත් නැහැ. ඍජුව ඒ විදියට වැඩ කරනවා උන්වහන්සේ. සැරයි වගේ තේරුණා.